කියන කාරණාව ඔබ වහන්සේගේ කර දේශනා කදී අපිට හම්බෙච්ච ආකාර අපි විදොම් කරා. ඒ කියන්නේ වේදනා කියලා ගත්තාම රූපය වේදනා ස්කන්ධ කියන කොට සංකීර්ණ සිත සංඥාව කියන කොට සම්පටිජන හිත විඥාන සංකාර කියන කොට ඒ පිළිවෙලම ඒ ආකාරයේ සිත් නියෝජන වෙන ආකාර අන්තිමට විඥානය කියන තැනදී ජවන් සිත එහෙම ජවන් සිත ජවන් කරගෙනවා කියන අවස්ථාව ආදී වශයෙන් අපි යොමු කරමින් ඒක විශ්සර කරගත්තා. ඉතින් මෙහෙම කරගෙන අපි කතා කරන යද්දී එක තැනකදී අපිට හම්බ වුණා මේ පරස්කන්ධ පහමයි හටගන්නේ. පරස්කන්ධ පහම නිරුද්ධ වෙනවා. නමුත් ලෝකයේ මේ පරස්කන්ධ පහ හටගන්න බව දන්නෙත් නැහැ. පරස්කන්ධ හටගන්න නිරුද්ධ බව දන්නෙත් නැහැ. නමුත් මේ නමුත් හටගන්න නිරුද්ධ වෙනකොට මේ ලෝකයක් වශයෙන් හමු වෙනවා තියෙනවා. යමක් දැන් පස්සකුළු පිළිපෙතෙන් හමු වෙන ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ හමු වෙන ස්වභාවය තුළ මේ ලෝකයේ ඇලි ගැලි සිටින බව එහෙනම් ඒ පුණ්‍යාවෝ අපුණ්‍යාවෝ එහෙම නැත්නම් කුසල අකුසල එහෙම නැත්නම් සැප දුක කියන මේ වේදනා විඳින බවක් ඇතිවක් තියෙනවා. ඉතින් මෙන්න මේ යමක් කතා කරනවා නම් මේ ලෝකයේ යමක් දැන් පස්සකුළු පිළිපෙතෙන් කියලා ඒ කතා කරන තැන අර උපරස්කන්ධේ තොර දෙයක් නෙමෙයි. හටගන්නේ උපරස්කන්ධයක්මයි. හටගන විරුද්ධතාවක් තියෙන්නේ. ඒ ආකාරම උපරස්කන්ධයක්. මොකද ඒ ස්වභාවය මෙහි වැහි ලෝකයක් නිර්මාණ ස්වභාවයක් තුළ මේ සත්‍ය අතරමං සිටින බවක් තමයි අපිට මේ කතාබහේදී අපිට තේරෙන්නේ. නමුත් මේ කාරණාව හරි ඔබවහන්සේ දේශනා තුළ කොහේවත් අරගෙන අනුවාදම ඇති කියලා කිතුන විශ්වාස කරගන්න පුළුවන්. නමුත් අපිට හම්බුන තන අපිට ඒ අවස්ථාවේ හොයාගන්න බැරුව. ඉතින් මේ පැමිණි ඔබ වහන්සේට විපත් කරලා නැවත කොයි ආකාරයෙන්ද මේක වෙන්නේ? එහෙම නැත්නම් කොයි ආකාරයෙන්ද කෙනෙකුට මේ පිළිමන් දැනීම ඇති වෙන්නේ කියලා ඉස්සර කරගන්න තමයි එක පැනයක්.
නැත්නම්දී මේ කාරණා ටිකේදී එක ප්‍රශ්නයක් තියෙනවා. මට ප්‍රශ්න රාශියක් සාකච්ඡා කරන්න අපි ඔකේදී ඉතිරිලා කරනවා. මෙහෙට බෙදලා අපගන්න. අපි චිත්ත දීතියක් ගත්තාම අපි දැනගන්න ඕනේ චිත්ත දීතිය කියලා කියන්නේ සිත ගමන් කරන සිත ගමන් කරන ආකාරය. ගමන් මඟ සිත ගමන් මඟ. එතකොට ඒක දොරටු හයි ද්වාර හය මේ කරගෙන සිත ගමන් කරන ආකාරය ආකාරයි. චිත්ත දීතියක එක චිත්තක්ෂණයක් ගන්න පංච උපාදාන ස්කන්ධය කියලා දකිනවා. තේරෙනවා. අපි කියමු භවංග චරණ කියනකොට භවංග උපච්ඡේද කියනකොට ද්වාර වංචන කියනකොට චක්කු විඥාන කියනකොට සම්පටිච්ඡන සංකේතන එකක් එකක් ගාය
ඒ
ස්කන්ධ පංචකයේ වශයෙන් දැක්ක යුතුයි. ඊට අමතරව අර ඔබතුමා කියපු පරයය තවත් කියනවා. ඒ කියන්නේ ඒක මම විස්තර කරන්නේ මජ්ක්‍ධිම නිකායේ මදුපිණ්ඩික සූත්‍රය ආශ්‍රයෙන් අපි කියමු මහපතන් මහරහතන් දේශනා කරනවා චක්කු පරිචර උපේච උපජේ චක්කු යන තින්න සංගත පස්සෝ පස්සපච්චා වේදනා යන වේදී තිතන් සංජානත් යන සංජානත්තා විකෘති යන එකක්කෙත් සම්පපංචති යම් ප්‍රපංචේති කතෝ නිදානම් පුරුසෝ ප්‍රපංච සංඥා සංකා සමුදාචරන්ති චක්කු විඤ්ඤේසු රූපේසු අතීතනාගත පත්තුපන්නේ අතීතනාගත පත්තුපන්නේ චක්කු විඤ්ඤේසු රූපේසු. ඉතනදී අපිට යම් වස්තුවක් දැක්කාට පස්සේ ඒ වස්තුව හරහා ප්‍රපංච ඇති වෙන හැටි වෙනවා. එතකොට මෙතෙන්දී අපි මෙහෙම හරියට දකින්න දැන් ඕනම දෙයකදී අපිට සංකති එක්ෂණ කියන ධර්මතාව දෙකක් හම්බ වෙනවා. දැන් අපි කියමු පුද්ගලයේ ඉපදිලා මැරෙනවා කියන තැන දක්වා අපේ ජීවිතය ගැන කතා කරන්න පුළුවන් සංකතියකින්. ඊට පස්සේ මේ ඇතුලේ අපිට තාපිකක් කෙටි කරලා පොඩි කාලේනම් වයස අවුරුදු 10 වෙනකම් 10 ඉඳන් 20 වෙනකම් මේ වගේ මට්ටමකට හිත කියලා කතා කරන්න පුළුවන්. අර සංකෙත්‍යයට වඩා මේ මෙතන සංකති බව අඩුයි. අරකට සාපේක්ෂව මේක එක්සෙනික බවකින්, ඒ කියන්නේ කෙටි බවකින් හම්බුනේ. ඊට පස්සේ අපිට අවුරුදු 10 කියපු තැන තව කෙටි කරලා හදත්තා. ඔහොම අරගෙන එක චිත්තක්ෂණයකට ගත්තා කිතු පොදින මට්ටමට. එතකොට හැම වෙලාවෙම එක්සෙනික සංතති කියන ධර්මතාවයේ ඕමොන්ට සාපේක්ෂව වෙනස් වෙනවා කියන එක මට ඒ කියන්නේ ඉපදිලා මැරෙනවා කියන ධර්මතාවයට සාපේක්ෂව අවුරුදු 10 20 කියලා අවුරුදුකට මයින් එක ක්ෂණයි. හරිද? අර්ග සම්පතන. ඒකෙදී අපිට මාස ගණනකින් බලන්න පුළුවන් නම්, සති ගණනකින් බලන්න පුළුවන් නම්, දවස් ගණනකින් බලන්න පුළුවන් නම්, පැය ගණනකින් බලන්න පුළුවන් නම් එන්නේ නැද්ද නේද? ඒ වගේ දැන් මෙතනදී මේ පරියායයේදී චිත්ත දීතිය කියපුතන එක්සන් නෙමෙයි සම්පතියකින් අල්ලන. හරිද? ඒක ඇතුලේ චිත්තක්ෂණ 17කින් එක්සනික ස්කන්ධයේ පොදු සුද්ධ වෙද්දී ඒ ගැන කතා නොකොට අපිට අරමුණක් හම්බ කළා. ඒක ප්‍රපංච බවට, කෙලෙස් බවට පත් වෙන්න සිද්ධ වෙන ධර්මතාවයකින් මහත්තර මහරත්න දේශනා කරන චිත්ත දීතිය කියනවා. තේරුණා නේද? එතකොට මෙතනදී පෙන්වනා ධර්මයේ ත්‍රිපිටකේ චක්කුපටිච්ච රූපච උපරේ චක්කුඥාන තින්නම් සංගත පස්සෝ පස්සපච්ච වේදනා කියන ටික දකින්ද චක්කු සංපස්ස අවස්ථාවේදී චක්කු විඥාන කියන අවස්ථාවේදී යම් වේදේක සංසංජානාති කියපු ටික යමක් නිදේ හඳුනායි කියන ටික දකින්ද සම්පීර්ණ අවස්ථාවේදී යමක් හඳුනායි නම් ඒ කල්පනා කරයි කියපු ටික දකින්ද වෘත්තපන අවස්ථාවේදී යමක් කල්පනා කරයි නම් ඒ ප්‍රපංචයි කියලා ප්‍රපංච මට්ටම නැත්නම් තණ්හා මාන දිට්ඨිකේ කෙලෙස් මට්ටම දක්වන ජවනය කියලා ඉස්තර කරනවා. එතකොට මෙතනදී අපි දත යුතුයි මේ චිත්තක්ෂණයෙන්ම පංච උපාදානස්කන්ධය අපි කියන්නේ චක්කු විඥාන කියන අවස්ථාවේදී පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධෙත් නැවත උපාදාන වෙන හැටි තමයි මේ චිත්ත දීපයෙන් පෙන්නන්නේ. ඒරමනේ. එතකොට අපි ඒක දත යුතුයි චිත්ත දීතිය කියන තැනද චිත්තක්ෂණ වලට සාපේක්ෂව සම්පතිය. හරිද? චිත්තක්ෂණ වලට සාපේක්ෂව සම්පතිය. දැන් මේ වෙලාවේදී අපි සම්පතියක පරියායෙන් ධර්මය ඉගෙන ගන්නවා. එතකොට පංච උපාදානස්කන්ධයකට උපාදාන වෙනවා කියන ටික තමයි ඒ පරියායෙන් අපිට හම්බෙන්නේ. ඒක එහෙම ඉගෙන ගන්න අවස්ථාවේදී එක සිතක් සිතක් ගන්න පංච උපාදානස්කන්ධය නේද කියලා බලන්නේ නැහැ. එක සිතක් සිතක් ගන්න පංච උපාදානස්කන්ධය තමයි. නමුත් මේ ධර්මයේ තියෙනවා පරියාය නිෂ්පරියාය කියලා දෙකක්. පරියාය කියන්නේ කිසියම් එක න්‍යායක් දේශනා කරනවා. ඒ වෙලාවේදී අනිත් ධර්මතා බහැර කරනවා නෙමෙයි, අනිත් න්‍යායකට ගලපන්නේ නැහැ. තේරෙන්නේ? දැන් චිත්ත දීතියකින් හැම වෙලාවෙම පෙන්වන්නේ පංච උපාදානස්කන්ධයකට උපාදානිය වෙන්නේ කොහොමද කියන එක. එතකොට ඒ වෙලාවේදී එක් සිතක් සිතක් ගන්න පංච උපාදානස්කන්ධයක් තියෙනවා නේද කියන එක බලන්නේ නැහැ. බලන්නේ නැතුව චිත්ත දීතිය කියන න්‍යායෙන් බැලුවේ.
සංස චිත්ත වීතිය කියලා ජවන්සිත වෙනකොට සෝපාදාන සංදේයත සම්පතිය කියන අවස්ථාවෙ උපගත වෙනවා.
මුළු ටික
ටික චිත්ත වීතිය අවසාන.
චිත්ත වීතිය අවසාන තාහම් විදලා අවසානයේ දක්වනවා.
අර මධ්‍යදේශ චිත්ත දේශනා කරේ
ඒ ආකාරයෙන් දේශනා කරනවා. එතෙන්දී එක්සනිකව ස්කන්ධ ටිකින් ප්‍රතිපදන කද්දී වැඩවන්නේ නෙමෙයි. නමුත් නැතුව නෙමෙයි.
ඒ කියන්නේ හැඟීමක් ගන්නත් බැහැ නේද?
ගන්න බැහැ.
අද ජවන්සිත වෙන තමයි කෙනෙකුට යමක් හම්බෙන්නේ.
එතකොට අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේද ద్వාරා වචන චක්කුඤ්ඤාන කියන මේ ටික දක්වාම තියෙන්නේ පස් උපාදාන ස්කන්ධ කොටස. එතකොට පංච උපාදාන ස්කන්ධයක තන උපාදාන නැ උපාදාන වෙන්න මග සැකසෙන හැටි තමයි මේ යම් සංජානනාති තම් විසක්කේති කියන කාරණා ටිකෙන් වෙන්නේ. යම් ප්‍රපංචයේ කියනකොට පංච උපාදාන ස්කන්ධයකට උපාදාන දෙල අපි කියන විපාකයකට කර්මවත් කරන කියන එක අපිට හම් වෙනවා. එතනදී මහා කතන මහරහතන් වහන්සේ පරිලයෙන් පෙන්නනවා මේ ලෝකෙ තුල කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ කර්ම රැස් නොවන විදිහට. ඒ කියන්නේ ඇහැට රූප ගැටුම චක්කු විඥාන උපදිනවා කියන මේ ධර්මතාවයක් එහෙම ස්පර්ශ වෙනවා කියන එක නවත්තන්න බෑ. ස්පර්ශාව වේදනා වෙනවා කියන එක නවත්තන්න බෑ. විඳුත් අරමුණ හඳුනනවා කියන එක නවත්තන්න බෑ. හඳුනුවොත් මේ යම් සංජානන සමිතක් ඒකට කල්පනා කරනවා කියන එක නවත්තන්න බෑ. කල්පනා කළොත් හොඳට වේවා නරකට වේවා කොමුද කියන කල්පනා කරනවා ඒක පුතක් කියන කාරණාව සිදෙනවා. සිද්ධ වෙනවා කියන එක තේරෙනවා. එතකොට ඒකේ අනිත් පැත්තට ප්‍රපංච සිද්ධ නොවන පැත්ත අපි බලමු. යම් තැනක ඇස නැත්තම් රූපය නැත්තම් චක්කු විඤ්ඤාණය නැත්තම් ස්පර්ශය යන පැනවීම. පැනවීම නැත්තම් වේදනාව යන පැනවීම නෙවෙයි. වේදනාව යන පැනවීම නැත්තම් සංඥාව යන පැනවීම නෙවෙයි. සංඥාව යන පැනවීම නැත්නම් විතරකණය යන පැනවීම. විතරකණය යන පැනවීම නැත්නම් ප්‍රපංචයේ පැනවීම නෙවෙයි. කියලා ප්‍රපංච නිරෝධයේ ස්කන්ධ ටික තියෙද්දි දැන් අපි ලෝකේ ගණගෙන තියෙන්නේ ඇහැ රූප චක්කු විඤ්ඤාණ මේව කෙලස් නැහැ මේව තියෙද්දි ප්‍රපංචෙ නොකත් ඉන්න කියලා. නමුත් මේ පරියායෙන් පෙන්නනවා මේ ස්කන්ධ ටික තියාගෙන ප්‍රපංච නොකත් ඉන්න බෑ කියලා. කියන්නේ ප්‍රපංච කෙනෙකුට හැදෙන්න දැන ගන්නොත් තණ්හා මාන දිට්ඨි කියන ප්‍රමාදම ඇති. තේරෙනවා. දැන් අපි හිතාගෙන ඉන්නේ සාමාන්‍ය ලෝකේ ඇහෙට මෙහෙම රූපයක් පෙනෙනවා නම් දෙන්නේ පෙනෙන රූපෙට අපි නරකට හිතුවොත් අකුසල් එන්නක සංහාව ඇති වෙන විදිහට හිතන එකයි දෝෂේ. පිනෙන රූපයේ තියෙද්දි සංහාව ඇති නොවන විදිහට හිතියොත් හරි කියන මට්ටම තමයි අපේ දැක්ම තියෙන ලෝකේ දැක්ම තියෙන. නමුත් දැන් මේ මහකත්තර මහනාත්තුන් වහන්සේ මේ පරයයන් පෙන්වනවා ඇහැ රූප චක්කු විඥාන තිබුණු ස්පර්ශයන් පැනවීම නවත්තන්න බැහැ. ස්පර්ශමත් නිවීම විඳු හැඳිනීම හැඳිනුවක් ඒකට හිතන බව හිතන හේතු ප්‍රපංචයෙන්ම නවත්තන්න බෑ. ප්‍රපංච නැති කරන්න නම් වෙන්නේ කොතනින්ද? යම් තැනක ඇහැ නැත්තම් රූප නැත්තම් චක්කුඥා නැත්තම් ස්පර්ශය එහෙම උත්තේජනාවක් නැහැ කියලා මේ ආයතනයගේ නිරෝධයෙන් ස්පර්ශ නිරෝධය කියන දැනීමයි පෙන්නනවා. ඒ කියන්නේ ස්පර්ශයේ තියෙද්දි ස්කන්ධ ටික තියෙද්දි කෙලෙස් විතර දෙවෙන්න බෑ කියන එක ලෝක තුල. එන්නේ ස්පර්ශ ආයතන හය නිරෝධේස නිරෝධයෙන් වේදනා නිරෝධය වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය උපාදාන නිරෝධයෙන් භව නිරෝධය කියන පරියායයක් තියෙනවා. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ ඒක දැනගන්න අපි වගේ ලෝකෙ තුල තියෙන පංච උපාදාන ස්කන්ධයක්මයි. පංච උපාදාන ස්කන්ධයක හට ගැනීමක්මයි තියෙන්නේ. පංච උපාදාන ස්කන්ධයක පැවැත්මක්මයි තියෙන්නේ. පංච උපාදාන ස්කන්ධයක ජීවත් වීමක්මයි තියෙන්නේ ලෝකෙ කියන්නේ. ඒ බහැර කවදාවත් අර බුදුරජාණන් වහන්සේ ධර්ම බද්ධ කියලා සූත්‍රයක් නේ සූත්‍ර දේශනා කරන්නේ. ධර්මලකින් බඳපු බල්ලෙක් ඉන්නවනම් ඒ බල්ලා ඇවිද්දු දැඬල තියෙන කනුව වටා නැගෙන. හිටගෙන හිටියොත් ඒ කනුව වටා හිටගෙන ඉන්න. නිදාගත්තොත් ඒ කනුව වටාම නිදා ගන්න. හඳගත්තු කනුව වටා නිදා ගන්න. මොකද බැඳලා තියෙන්නේ? ඒ වගේ මේ ලෝකයේ අස්තිත්ව ප්‍රත්‍යඥය. ඉතින් ඇවිදින්නේ පංචපාදන ස්කන්ධයකම සක්මන් කරනවා. ඉතින් හිටගෙන ඉන්නේ පංචපාදන ස්කන්ධයකම හිටගෙන ඉන්නවා. ඉතින් නිදාගන්නේ පංචපාදන ස්කන්ධයකම නිදාගන්නවා. ඉඳගෙන ඉන්නේ පංචපාදන ස්කන්ධයකම ඉඳගෙන ඉන්නවා. ඒත් හතරියවම පවත්වන කියන්නේ පංචපාදන ස්කන්ධයකම පරිහරණය කරනවා. ඒ බැහැර සිද්ධියක් නැහැ. එතකොට යම් වෙලාවකදී මේ පංච උපාදානස්කන්ධේ නිදින්න තියෙන එකම දේ තමයි පංච උපාදානස්කන්ධයේ ඇති වෙන හැටි හා නැති වෙන හැටි දකින නුවණ තමයි පංච උපාදානස්කන්ධේ නිදින්නේ. පංච උපාදානස්කන්ධයේ ඇති වෙන්නේ මෙහෙම පංච උපාදානස්කන්ධේ නැති වෙන්නේ මෙහෙමයි කියලා නොදකින කමත නොදකීම පංච උපාදානස්කන්ධයේ කියන එක ඇත්ත. අපිට කියන දෙයක් හිතහම ඒ තියෙන දේ මොන විදිහට හිතුවත් ඒක ප්‍රපංච වෙනවා. එතකොට අපිට ලෝකෙ නිදෙන්න තියෙන්නේ ලෝකෙ ඇති වෙන හැටි නම් නැති වෙන හැටි දකින්න. ඒකෙදි තමයි පංච උපාදාන ස්කන්ධේ ඇතිවීම කියලා කිව්වහම වෙන මොකක්ද දකින්න එපා. මේ පටිච්ච සමුප්පාදයමයි පෙන්නන්නේ. අපි මෙකට කියනවා පංච උපාදාන ස්කන්ධේ රූපපදන ස්කන්ධ වේදනාපදන ස්කන්ධ සංඥාපදන ස්කන්ධ සංකාරපදන ස්කන්ධ විඤ්ඤාණපදන ස්කන්ධ කියන මේ ස්කන්ධ පංචකය ඇති වෙන්න හේතු පහක් තියෙනවා. එකකට පහ ගන්න 25ක්. අවිද්‍යාව නිසා, කාමය නිසා, තණ්හාව නිසා, ආහාර නිසා, නිබ්බති ලක්ෂණ නොදකින නිසා. ඒ කියන්නේ අවිද්‍යාව නිසා, කර්ම නිසා, තණ්හාව නිසා, ආහාර නිසා මේ රූපයේ හැදෙනවා නේද කියන නොදන්නා තමම පස්සේ එකතු වෙලා නිබ්බත් ලක්ෂණ දෙකම කියේ. මේ ධර්මතා හතර නිසා රූපය හැදෙන්නේ, ඒ හතර නිසා රූපය හැදෙනවා කියලා නොදන්නා තම කියලා තව එකක් එකතු වෙලා එතකොට නොදන්නා තමයි කියන ධර්මතාවය පහ. එතකොට මෙතනදී මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම බලන්න ගියොත් පංච උපාදානස්කන්ධයේ ඇතිවීම බලන්න ගියොත් අපිට ඉස්සෙල්ලාම හම්බ වෙනවා මොකද්ද? පංච උපාදානස්කන්ධයේ රූප උපාදානස්කන්ධයේ හැදෙන හැටි, රූප උපාදානස්කන්ධයේ මුල් වෙලා නාම ධර්ම ටික හැදෙන හැටි කියන කාරණාව වෙනවා. ඒක අපි තුන්දක් බලමු. දැන් පටිච්ච සම්පදායේ සිහි කරගන්න පටිච්ච සම්පදායේ අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියන ටික මෙන්න මේ ටිකේදී අවිද්‍යාව නිසා කර්මය නිසා කියලා කිව්වේ පිටුම් දැන් පෙර ජීවිතයේදී අවිද්‍යාව දුන්නු විච නිසා පුඤ්ඤාභ පුඤ්ඤාභි ආර්ජ මතනේ කර්ම අපි සකස් කරගත්ත නිසා මරණසන්න මොහොතේදී මේ ප්‍රතිසන්දි විඥානයේ පිටිනකොට තණ්හව ප්‍රතිසන්දි වශයෙන් තමයි තණ්හවත් ඒක උදව් වෙන ඒතන්ට යන්න තියෙන අවිද්‍යාව කර්ම තණ්හා කියන හේතු ටික මුල් කරගෙන තමයි මේ ප්‍රතිසන්දි සිත මවපසකට පැමිණෙන්නේ. අවිද්‍යාවෙන් කර්ම නිමිති හදනවා, නිමිත්ත කෙරෙහි තණ්හාව ඇති කරනවා, ඒ විදිහට ඇති කරලා විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් දැකගන්නවා. ප්‍රතිසන්දි වශයෙන් විඥානය දැකගත්තට පස්සේ ඒ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව තමයි රූපය හැදෙන්නේ. අර මම ඔකට උපමා කියන ගොඩක් දෙන්නගෙන හැම වෙලාවෙම මේ කනබුන ආහාරයේ නැහැ, මේ කනබුන ආහාරයට ලැබෙන ස්ත්‍රී රූපයක් හදනවා, පුරුෂ රූපයක් හදනවා කියන එකක් නැහැ. කිනා කිනාගේ සිතේ තියෙන gati tikak තියෙනවා ධර්මායතනේ පරියාපන රූප කියලා චිත්ති ඉන්ද්‍රිය පුරිස ඉන්ද්‍රිය කියලා මෙන්න මේ ඉන්ද්‍රිය රූප ටිකක් තියෙනවා. අපි මෙහෙන් කන බොන ආහාර පාන ගන්න ගන්න ඔක්කොම හැදෙන්නේ අර හිතේ තියෙන ගතියට. එතකොට ඒකෙන් හිතින් අපි දකින්ද ප්‍රතිසන්දි වශයෙන් විඥාණය පැටගත්තට පස්සේ විඥාණයේ තියෙන නාම ධර්ම වලට අනුවයි රූපය හැදෙන්නේ. විඥාන පච්ච නාම කොට. එතකොට ඔන්න දැන් කනගුණ ආහාර පාන අපිට ගන්නකොට ඒ කනගුණ ආහාර පාන ඔක්කොම මේ සිතේ තියෙන ගති ටිකට අනුව ප්‍රතිසන්දි සිතේ තියෙන නාම ධර්ම වලට අනුවයි හැදෙන්නේ. එතකොට මෙහෙන් ආහාර පාන ගැටෙනවා කියලා කියන්නේ රූපේ ඒ රූපේ හැදින් ප්‍රතිසම්පිතේ තියෙන නාම ධර්ම වලට. එතකොට විඥානෙට නාම. නාම රූප දෙක වැඩෙනවා කියලා කියන්නේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ටික හැදිලා තියෙනවා. දැන් හොඳට බලන්න ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ රූප ටික හැදෙන්න අවිද්‍යාව කියන එක හේතු වෙලා කර්මය කියන එක හේතු වෙලා සංහාව කියන එක හේතු වෙලා ආහාරය කියන එක හේතු වෙලා තියෙනවා. තේරුණාද? මේ කාරණා පිටියේ ප්‍රතිඵලය තමයි අපිට මේ ඇහැ කන දිව නාසය කියන මේ රූප ටික. දැන් මේ ඇහැ හැදිලා තියෙන්නේ පෙර අවිද්‍යාවෙන් කර්ම සකස් කරගත්ත නිසා, ඒ සංස්කාර නිමිති කෙරේ සම්හාරයෙන් යුක්ත වෙච්ච නිසා ප්‍රතිසන්දි වශයෙන් විඥානය පෙළන්නේ. ඒ නිසායි ප්‍රතිසන්දි විඥානය මොක්ෂයට කරන නිසා කනබුන ආහාර බින්දුනේ. ඒ නාම රූප දෙක හැදෙන්නේ මේ ආයතන හැදෙන්නේ කියලා ආයතන ටික හැදෙන්නේ මෙන්න මෙහෙම හේතු ටිකක් හේතුවලා තියෙන නේද කියලා නොදන්නකොට තව පස්සෙන්නේ කියලා. එතකොට ওই හේතු පහෙන්ම කියන්නේ මේ ඇහැ හැදෙන ඇහැ හැදෙන තැන. තේරෙන්නේ? ඊට පස්සේ දැන් මේ ඇහි ස්වභාවයේ තමයි හැඳලීම මේ ඇහි ගතියක් වෙනවා. මම මතක් කළා මේ ඇහිට කියනවා ඉන්ද්‍රිය කියලා. චක්කු ඉන්ද්‍රිය, කනට කියනවා සෝත ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය කියලා කියන ප්‍රදාන ඉන්ද්‍රිය කුත්‍ය කරන හැම රූපයක්ම මතක තියාගන්න ඕන කරන්නේ. කර්මජ හැම රූපයක්ම ඉන්ද්‍රිය කුත්‍ය කරනවා. දැන් ඉත් ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය කෘත්‍ය කරන ඔක්කොම කර්මජ. කර්මජ ඔක්කොම ඉන්ද්‍රිය කෘත්‍ය කරන. ඉන්ද්‍රිය කියලා කියන්නේ චක්කු ඉන්ද්‍රිය කියලා කියන්නේ අරමුණක් අපි දකින වෙලාවේදී, අරමුණක් අපි දකින වෙලාවේදී මේ දර්ශන කෘත්‍ය සම්පූර්ණ බලය ගන්න මේ චක්කු ඇහැ. ඒ කියන්නේ හිතටත් බැ ඕන ඕන විදිහ රූප දකින්ද මේ ඇහැගෙන විදිහට තමයි හිතට රූපය දැනගන්න වෙන්නේ. වේදනා සංඥා සංකාරකෙන් චෛතසික වලට තමත් ඕන ඕන විදිහට රූපයක් නිඳින්ද වහ රූපයක් හඳුනගන්න බැ. ඇහැගෙන විදිහට තමයි දකින්ද වෙන්නේ. බාහිර රූපෙට තමන්ට ඕන විදිහට පෙනෙ හිටින්ද බැ. මේ ඇහැ පෙනෙන විදිහට තමයි තමන්ට පෙනෙන්න වෙන්නේ. ඒ නිසා දර්ශන කෘත්‍යයේදී චක්කු කියන එක හින්දු ඇහැට දකින්න. මෙතනදී පටිච්ච සම්පදායේ මේ අංග ටික සම්පූර්ණ විස්තර කළේ අවිද්‍යා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන්, ආහාර ප්‍රත්‍යයෙන් කියනකොට අවිද්‍යා කර්ම මුල් වෙලා තෘෂ්ණාවෙන් ප්‍රතිසන්දි වශයෙන් පමුණුවලා ප්‍රතිසන්දි මට්ටමේ චිත්ත පහළ වුණාට පස්සේ කනබුන ආහාරයට උදව් වෙනවා. ආහාරයට තියෙන එතන ඒ විදිහ ආයතන ටික හැදෙන තැන දක්වා දැන් මේ කියන සංකප්පන සම්බි උදේ කියනකොට ආයතන හැදෙන තැන දක්වා. ඊට පස්සේ අපි බලමු චක්කු පටිච්ච රූපේසෝ පදේ චක්කු යන තින්න සංගති පස්සෝ කියලා කියනකොට අපිට හිතෙන්නේ දැන් ඇහැ හැදිලා තියෙන හින්දා ඇහැට රූපයක් ගැටෙනවා, ගැටෙනකොට හිත උපදිනවා කියලා. නමුත් ඇත්ත ඒක නෙමෙයි. ඒ කියන්නේ ඇත්ත ඒක නෙමෙයි. ඇත්ත ඒක තමයි. නමුත් එතන සිද්දෙක සිද්ධියක් තියෙනවා. ඔන්නෝයි සිද්ධිය හසු කරගන්න තමයි මේ පරිසම්පදේ පෙන්නන්නේ. විශේෂයෙන්ම පෙන්නන්න හේතු ටික. ඒ කියන්නේ දැන් මේ ඇහැගෙන මෙච්චර හේතු ටිකකින් පෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්න හේතු උනේ වෙන මොකකටවත් හින්දා නෙමෙයි. ඒ කියන්නේ අපිට යම් රූපයක් හම්බ වෙනකොට අපිට යම් රූපයක් හම්බ වෙනකොට ඒ හම්බ වෙන රූපය මේ ඇහැට හම්බ වෙන්න කලින් මේ විදිහ හැදසකහන් සහිත රූපයක් තිබිලා අපිට හම්බ වෙනව නෙමෙයි. මේ අවකාශ ධාතුවේ තියෙන්නේ සුත්‍රාස්තක මට්ටමේ රූප කලාප. එහෙම තියෙන තැනක මේ ඇහෙන් තමයි රූපයක් හදලා භවංග සිතට කෙලින්ම පරිණතය දෙන ඕන රූපයක් තුන දැකපන් කියලා. ඊටපස්සේ තමයි භවංග භවංග චලන භවංග උපච්ඡේද ద్వාරා වර්ධන චක්කුඥාන කියලා අපි බලනකොට ආයෙත් ඇහැ හරහා බලන රූපෙට. මෙතෙන්දී මම අර උපමාවක් කළේ කරනවා අනුලායන අපිට අර මම පොරොත්තු උපමා කළේ වැලි කැට තියෙන තැනක වැලි ගොඩක් වගේ අපිට පේනවා. දැන් අපි හිතාගෙන ඉන්නේ වැලි ගොඩක් තියෙන හින්දා අපිට ඇහැට වැලි ගොඩක් හම්බුනේ කියලා. නමුත් එතනදී ඇත්ත තමයි මේ උපමාව වැලි කැට තියෙන තැනක මේ ඇහෙන් බලනකොටයි වැලි ගොඩක් පේන්නේ. එතකොට ඇහෙන් වැලි ගොඩක් පේන්නේ තමයි රූපේ. ඒ දුක තමයි කිලින්ම බම්ම ගෙට ගැටෙන්නේ. මේ ඇහැම හදලා ඇහැ නමයි පරිදේන්නේ. චක්කුන් පටිච්ච රූපේ කියනකොට මේ ඇහෙන්මයි රූපය හදන්නේ. ඒකයි රූපෙටත් මේ ඇහි කියන ප්‍රත්‍යිකමයි කියන්න වෙන්නේ. රූපෙද අවිද්‍යා ප්‍රත්‍යයෙන් කර්ම ප්‍රත්‍යයෙන් තණ්හා ප්‍රත්‍යයෙන් ආහාර ප්‍රත්‍යයෙන් කියලා. මොකද දැන් නැත්තම් අපි දකින මේ අචේතනික වස්තු අවිද්‍යාව නිසා කර්ම නිසා තණ්හා නිසා හැදිච්චද නෑ. මේ ඇහැනම් නිබඳු රූපයක් හදන්නේ. එතකොට බාහිර රූප වලට කියන්නේ ඇහි කියන ප්‍රත්‍යිකම. මේ ටික ගොඩාක් ගැඹුරුයි මම කතා කරන සිද්ධිය. ඔකේදී මම කියේ දැන් අපි එහෙම ගත්තොත් දැන් අපිට මේ පොතක් කියලා හිතන විදිහේ දැන් පතර හැඩයක් ඇහැට පේනවනේ. දැන් අපි හිතාගෙන ඉන්නේ මෙතන මේ හතර හැඩයක් මේ වස්තුව තියෙන හින්දා අපිට පේනවා කියලා නේද? අපි ඔකේදී මෙහෙම කරමු. මේක තියෙන සියුම් රූප කලාපේ කලාපේ ඉවත් කරමු. හරිද? සියුම් රූප කලාපේ 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 ඉවත් කළොත් අපිට පේන මේ හතර හැඩේ පේන්නේ නැති වෙනවා. දැන් මේ හතර හැඩේ අයිති අපි ඉවත් කරපු රූප කලාප වලින් කොයි රූප කලාපද? එකකටවත් අයිති කියලා කියන්නේ නැහැ. එහෙමනම් අවකාශ ධාතුවේ කොහොමද තියෙනවද? මේ හැඩේ නැහැ. ආපහු ආ රූප කලාපේ 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 අපි තිබ්බොත් ආයෙත් මේ හැඩේ පේන්නේ. තේරෙන්නේ? එතකොට හොඳට බලන්න අවකාශ ධාතුවේ තියෙන්නේ අවකාශය අර වගේ තුන්සින් රූප කලාප ටිකට එකතු වෙලා විතරයි. එහෙම සියුම් රූප කලාප කලාපේ එකතුව අවකාශයේ පරිච්ඡේද කරනවා. නැත්නම් අවකාශයේ අවසානය කරගෙන අවකාශයට සාපේක්ෂව මේ ඇහැට තමයි අපිට මේ සතහන පේන්නේ. මේ ඇහෙන් තමයි මේ හැඩේ පේන්නේ. නමුත් අපි හිතාගෙන ඉන්නේ මේ හැඩේ අපි දකින්න ඉස්සෙල්ලා තිබ්බ දැක්කයන් පස්සේ තියෙන හැඩේට අපිට පේන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එකයි අර අපි අංක ටික ගන්න දැන් බාහිර රූපයක් තියෙනවා කියන පැත්තකට එකක්. අධ්‍යාත්ම ආයතන පැත්තට ආවොත් එකක්. මේ මොන විදිහට හරි ආධ්‍යාත්මික බාහිර දෙකේ එකකට හරි ගියොත් අංකයක්. නැත්නම් මේක රූපයක් වෙන්නේ කියලා දැක්කොත් එක අංකයක්. නැත්නම් මේ රූපය නෙමෙයි රූපය පිළිබඳ රූප සංඥාවක් පහළ වෙන්නේ කියලා ගත්තොත් නාමයක්. මේ සිද්ධියේදී මේ පෙන්වන්න හදන බුදුරජාණන් වහන්සේ එක දෙයක්. ඒ කියන්නේ මේ ස්පර්ශ ආයතන 6 නිසා හැදිච්ච හදපු ලෝකයක් අපිට පේනවා මිසක තියෙන දෙයක් පේනවා නෙමෙයි කියන එක පෙන්වන්නේ. ඉතින් මේකෙන් අපි පස්සෙන් පස්සෙන් පෙන්වන්නේ. ඒක විදිහට මම පොරොන්දු කතා කරනවා. දැන් අවිද්‍යාව මෙට වඩා සියුම් වෙලා කර්මය තව ටිකක් ප්‍රණීත වෙනුනොත් විඥානයේ ප්‍රණීත ධාතුවක පිහිටියව නාම රූප දෙක සියුම් වෙයි. එහෙනම් ආයතන සියුම් වෙයි. ඒ ආයතන වලට පෙනෙන රූප මෙට වඩා ප්‍රණීතයි. එතකොට අපි හිතන දිව්‍ය ලෝකෙ පිළිගන්නවා. ඒ වගේම හැම වෙලාවෙම අපි සැප හෝ දුක් හෝ විඳා කියන්නේ දිව්‍ය ලෝකේ හෝ මනුස්ස ලෝකේ හෝ අපාය හෝ ඉපදුනා කියලා කියන්නේ තියෙන දිව්‍ය ලෝකෙට වැටිලා අපායකට වැටෙන්නේ නෙමෙයි. මේ ආධ්‍යාත්මික ආයතන ටිකයි වෙනස් වෙන්නේ. ඊට පස්සේ ඒ ආයතන ටිකේ මැදමයි ස්පර්ශය. මේක මම මතක් කළේ මේ පටිසම්පාද ධර්මය හරහා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත චක්කුසෝත ධර්ම කියන මේ රූප ටික ඉන්ද්‍රිය ටික ඊට පස්සේ ඒ ඇහෙන් රූපයක් හදලා හිතට විඳින සමස්තව තියෙනවා. අපි පුරාණ කර්මය විඳිනවා කියලා කියන්නේ ඒකයි. එහෙම නැතුව අපිට මෙහි තියෙන දෙයක් විඳින්න සකස් කරපු හින්දා නෙමෙයි. යම් විදිහකට සැප දුක් විඳින්න පුළුවන් ඒ විදිහට රූප හදලා පෙන්වන්න පුළුවන් හැකුව අපිට දීලා තියෙනවා. දැන් අපිට දිව්‍ය සම්පත්තිය විඳින්න බැහැ. ඇයි? මේ ඇහැ එබඳු විදිහ රූප පෙන්වන්න ඇහැ නෙවෙයි. යම් වෙලාවක
ඇහැයින් පස්සේ
මෙතනයි තියෙන්නේ මේ ආයතන. මේ හැම වෙලාවෙම ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ආධ්‍යාත්මික ආයතන ටික දැන් මේ ඔක්කොම අපිට සමානයි කියලා පෙන්නන මේ කර්මය සමාන. මනුෂ්‍ය ලෝක කියලා කියන්නේ. එතකොට මේ යම් වෙලාවකදී ඒ කියන්නේ කෙනෙක් හොඳට ධ්‍යාන මට්ටමට හිත සමාදි කළොත් ඒ අර්පණා මට්ටමේ චිත්තයත් එක්කම ප්‍රසාද වෙනස. මෙහ ඇහැ සිවුම් වෙනවා. එහෙම වුණොත් එයාට මේ අවකාශයෙන් රූප දකින්න පුළුවන් ඒ ඇහැ. දැන් අද අපිට ඒ රූප පේන්නේ. අපි කියමු චෞතසාගත දෙවියෝ අපිට පේන්නේ. ඇයි ඒ මට්ටමේ රූප නැතිින් දැනෙන්නේ හසු වෙන්නේ නැහැ. ඒ හිඳ ඒ මට්ටමේ සපදුක් නිඳ බෑ. ඒ මට්ටමේ ඇහැ ලැබෙන්නද නාම රූප දෙක ඒ මට්ටමේ වෙන්නේ. නාම රූප දෙක ඒ මට්ටමේ වෙන්නද ප්‍රතිසංදි සිතේ ඒ මට්ටමේ වෙන්නේ. සිතේ මට්ටම වෙන්න කර්මයේ මට්ටම වෙන්න. කර්මයේ මට්ටම වෙන්න අවිද්‍යාවේ මට්ටම තියෙනවා. එතකොට කෙලින්ම ඒක අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කර්ම ප්‍රත්‍යයෙන් කියලා මේ පංච පාදස්කන්ධයේ හේතු ටික පෙන්වන්නේ එක තැනකින් විතරක් වෙනස් කරන්න බෑ. මේ ඔක්කොම ටිකෙන් වෙනවා. එහෙනම් අවිද්‍යාව කියන දැනීම ලැබෙනවා. අවිද්‍යාව මුල්ලා කර්ම, කර්ම මුල්ලා ප්‍රතිසංදි නිමිත්ත ඇති කළා. නිමිත්ත නිසා තණ්හාව ඇති කළ තණ්හාවෙන් ප්‍රතිසංධි වශයෙන් පමුණුවල ඊට පස්සේ කනගුණ ආහාරය දෙවියන්ට ඒ මට්ටම ඈ මානවයන්ට ඒ මට්ටම ඔක්කොම බබලික ආහාරය දිවි රෝගී වුවත් මානව රෝගී වුවත් ඒ මට්ටම
සනසොත්ගේ කන්න විද්‍යාවේ සිල් බවක්
තියෙනවා.
විද්‍යාවකට පත්‍ර නෙවෙයි අවිද්‍යාවේ සිල් බව ලෝකේ
ආත්මාවෙන්
ඉස්සරට
අවිද්‍යාවේ රළු බව අඩු බව තියෙනවා. අවිද්‍යාව කියන්නේ එක මට්ටමක පවතින අනුශේතින තැන විතරයි. අවිද්‍යාව කියන්නේ කෙලෙස්සේ රළුකම් බවක් තියෙනවා. මේ දෘෂ්ටි රළුකම් බවක් තියෙනවා. ලෝභී රළුකම් බවක් තියෙනවා. ද්වේෂී රළුකම් බවක් තියෙනවා. ඒකයි කුසලයේ කියන එකේ ඒ නැවත නැවත මතුමතිය ප්‍රමිත බවක් තියෙනවා. ඒ ප්‍රමිත බව මතයි කර්මී අවිද්‍යාවේ ප්‍රමිත බව මතයි කර්මයේ ප්‍රමිත බව. අවිද්‍යාවේ රළු බව මතයි කර්මයේ රළු බව. ඒ රළු කර්මයකට විඥානි හේන ධාතු පිහිටයි. ඒ සුකුම කර්මයකට විඥානි ප්‍රණීත ධාතු පිහිටයි. එතකොට වෙන්නේ ඒ පැත්ත වෙනස් වෙනවා. මේක කෙටියෙන් ගත්තහම අපි හිතාගෙන ඉන්නේ ලෝකෙ අපිට මෙහෙම හදන්න පුළුවන් මෙහෙම විනාශ කරන්න. නමුත් ඇත්තටම වෙන්නේ මේ බුදුජානක දේශනා කළේ මේ පැත්තෙන් හේතු ටික වෙනස් කළා මිසක දුකෙන් මිදෙන්න තියන්නේ හෝ දුක වෙනස් කළා මම දෙවියෙක් වෙනවද බ්‍රහ්මෙක් වෙනවද කියන කාරණාව තියෙන්නේ මේ ආයතන ටික වෙනස්. එතකොට මේ පංච උපාදානස්කන්ධය කියන කාරණාව පංච උපාදානස්කන්ධය ඇතිවීම ගැන හොඳට බැලුවහම පෙන්වන්නේ මේ ස්පර්ශ ආයතන 6 ඇති වෙන තැන දක්වා. දැන් අපි හිතන්නේ බාහිර රූප තියෙන නිසා ස්පර්ශය වෙනවා කියන්නේ ඇහැට රූප ස්පර්ශ වෙනවා කියන්නේ කාණක සද්ද ස්පර්ශ වෙනවා නෑ. බලන්න ප්‍රතිසංකවාදී සලායතන පච්චය පස්ස කෙලින්ම ස්පර්ශය දක්වා අල්ල දෙන්නේ ආයතන. ඇයි සලායතන පච්චය පස්ස කියන්නේ ආයතන ටිකම ස්පර්ශී කුටි දෙනකම් ප්‍රතිපදිත කරනවා. ඒ කියන්නේ මේ ආයතනයෙන්ම අපිට වැඩි කැට තියෙන තැනක මේ ඇහැ තමයි අවිද්‍යා කර්ම සංහා ආහාර කියන හේතු ටිකෙන් හැදුනේ ඇහැ. ඒ ඇහෙන් වැලි ගොඩක් හදලා කැට තියෙන තැනක වැලි ගොඩක් රූපයක් හදලා උන දැන් චක්කු පරිච රූපේ ඇහෙන් රූපයක් හැදෙනවා. ඒ රූපය භවංග සිතට ගැටුනහම භවංග භවංග චලන දැන් භවංගව තිබුණු සිත අනුක්‍රමයෙන් ද්වාරයට පැන්නේ. ඇවිල්ල චක්කු විඥාන කියලා ආපහු ඇහැර බලනකොට බල තේන්නේ වැලි ගොඩ. දැන් අපි හිතාගෙන ඉන්නේ තිබුණු වැලි ගොඩක් පේනවා කියලා. නමුත් ඇත්තනම් දකින්න පෙර තිබ්බත් නෙමෙයි දැකීම පසු තියෙනවත් නෙමෙයි මේ ద్వාරය හරහා බලපු නිසායි පේන්නේ. ගැලීමෙන් පස්සේ ඒ ඇහැ නිරුද්ධ වෙනවා, ඒ රූපය නිරුද්ධ වෙනවා, ඒ සිත නිරුද්ධ වෙනවා, ස්කන්ධ පංචකයන් තුන නැතුවම නිරුද්ධ වෙනවා. මේ මොකද පේන රූපේ විතරක් නිරුද්ධ වෙනවා නෙමෙයි. ඒ ඇහැද නිරුද්ධ වෙන වෙලාව මොකද ඇහැ කියනකොට තුන්දි අපි දත යුතුයි. ඒකද අවස්ථාවට මොන එක දැන් අපි හිතාගෙන ඉන්නේ ඉඳගෙන හිතගෙන ඉඳගෙන ඇවිදින හතර ඉරියව්වක් පරිහරණය කරන හැටි කියනවා කියලානේ. ඇහැ අල්ලන්න පුළුවන්, අත ගන්න පුළුවන් කියලා. නමුත් ඇත්ත ඒක නෙමෙයි. ඇහැ කියන එක දකින්න වෙන්නේ අරමුණක් පේනවා කියන සිද්ධිය. අරමුණක් පේනවා කියන එක දකින්න පුළුවන් වෙන්නේ ඇහැ කියන සිද්ධිය. ඒ කියන්නේ මම ඔකේ දර පොඩ්ඩක් දෙනකොට කියන්නේ දැන් අපිට මෙහෙම ඉන්නකොට අපි ඇහැයි කියන මේ ඇහැට උන නැනලා බලන්නේ ඉදිකටුවට. එහෙනම් අපිට දුක් වේදනාවක් දැනෙනවා. ඇහැට ඇන්නාම ඇහැට ගැටුනාම පේන්නේ රූප මිසක දුක් වේදනාවක් එක්ක දැනෙන්නේ. එහෙනම් දුක් වේදනාවක් වෙනවා නම් ඒක දැනෙන්නේ මොකේද? කාය විඥානයට නම් ඒක කායයි. එන මොකද ඇහැට
දැන් සංස්කෘතික තමයි මේක
දැනගන්න. දාර්ශනිකත්වය තමයි දැකන්නේ. ඉතින් මෙතෙන්දී
ඉතින් ඇහැ උපදින්න තමයි බවහම සිත් චලන කරන අවස්ථාව දක්වා ඉතින් හට ගන්නකොට ඇහැ හට ගැනීමක් කියන එක දැක්කල ගන්නවා.
එහෙම ඇහැ හට ගන්න පුළුවන් ප්‍රසාරදී අපි දකිනවා. චක්කෝ කියන කෘත්‍ය, චක්කෝ කියන්නේ පෙනෙන කෘත්‍යයකට පෙනෙනකොට ඒ සිතත් උපන්නට පස්සේ ඇහැ උපන්න කියලා කියනවා. එතකන් තාම ඇහැ උපදින තියෙන පාස්තියක චක්කු ප්‍රසාදේ විතරයි. චක්කු කියන ප්‍රති සිද්ධ කරනවා ප්‍රසාදේ විතරයි කියන්නේ. ඒ ප්‍රසාදේ
ඇහැ උපදින නෑ නේද? ඒ
අවස්ථාවේ ඇහැ තියෙන ගණිත යන්නේ බා. චක්කුනා රූපන් විශ්වාස ඇහැ රූප දැකලා කියලා බුදුජානක දේශනා කරන්නේ මේ විඥානය එක්කම
සම්බන්ධයි.
සම්බන්ධයි.
සන්නසෙන් යකෝ අර දැන් මේ සංකෘත ශනික කියලා ගත්තානේ. එතකොට දැන් මේ සංකෘති කියන එක අපේ බවන්සිත කියලා ගත්තොත් මේ මෙබර් සෝරි සායන චිත්ත විති කාසාවේ ජවසිත කියලා ගත්තොත් ඊට මෙහාට සංකෘති දෙක දිනවනේ අර එහෙම හිතන බව තියෙනවා. එතකොට අන්නේ දැන් අපි මේ බවංග සිතේ බවංග චලන වලට මෙහා දැන් ద్వාරයට කියන්නේ මේ චක්කු ප්‍රසාදයට ප්‍රසාදයට යම ගැටන අවස්ථාවේදී දැන් මෙතන විඥානය භවංගිත මේ කැමෙන බවක් තියෙනවානේ.
ඔව්.
අන්න ඒ අවස්ථාව දැකීම කියලා අපිට සාකන්න බෑ නේද?
මොකද
භවංගිතට ద్వාර කියන්නේ ප්‍රසාදය, චක්කු ප්‍රසාදය
ගැටෙනකොට
එතන භවංගිතේ මේ ගැළුවක් තියෙනවනේ.
ඔව්.
ඒ විඥානය ගැන පවතින බවක් තියෙනවා.
ඔව් තියෙනවා.
ඒ අවස්ථාව දැකීම නෙමෙයි ඒක ద్వාර
මෙතනින් දකින්නේ
දකින්න බෑ එතන අපිට.
විඥානේ භවංග වෙලා තියෙනකොට ප්‍රසාද හයේම හරියට මතුරුව දැලක් බැඳලා දැල නැද්දට වෙලා ඉන්නා වගේ මේ හයම නාම රූපච්ච සලආයතන කියන විදිහට තියෙනවා. මේ ආයතන හයම නාම රූප කියන දෙකට සම්බන්ධ වෙලා තියෙනවා. කිසිම මොලියකට නෑ. ඒ කියන්නේ මේ ආයතනයකට මොකක් හරි දෙයක් ආයතනයකින් රූපයක් හෝ සද්දයක් හෝ හද නැදුව ගැටුණොත් ඒක දැනෙන්න කෙලින්ම බව අපිට.
එතන අරමුණ ගැනීමක් නෑ.
තාම දාන.
එයා දැන්
ඒක රූපේ දකින්නේ.
දකින්නේ.
රූපේ දකින්න. ඊට අනුරූප විඥානේ පිටිනෙත් දාන.
ද්වාරාවදීන් පසුව
ඔව් මේක ඒ නිසායි තාම චක්කුගේ කෘත්‍ය නැහැ. තාම පෙන්නවා කියන කෘත්‍යයක් නැහැ. දන්නේ. එතකොට යම් වෙලාවක ද්වාරාවදීන් පසු චක්කු විඥාන කියන මට්ටමට උපන්නට පස්සේ රූපේ කියන එක තියෙනවා. එතකොට අපි හැම වෙලාවෙම දකින්න ඕනේ මෙන්න මේ සිද්ධිය ගැන මම මෙහෙම වෙලාවම මතක් කරගෙන හදන්නේ. දැන් ලෝකෙට හම්බ වෙන්නේ දකින්න ඉස්සෙල්ලා තිබ්බ දැකයන් පස්සේ තියෙන දකින්න වෙලාවට තියෙන රූපයක් නේ. ඔන්න ඔය මට්ටමේදී තමයි ඇහැට රූප ගැටුණු ඒක විදිම විද්ද තේරුකේ හඳුනා හඳුනුත් ප්‍රපංච වෙනවාමයි කියලා කිරෝයවත්. තේරුණේ? යම් කිසි කෙනෙකුට ඇහැෙන් රූපයක් දකින්නවා කියලා සිද්ධිය උනේ මෙහෙමයි කියලා පෙවුවා. එතකොට දකින්නේ මේ පංච පාදස්කන්ධය. පංච පාදස්කන්ධය
ඇතුළේ.
ඔව්. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන ටික වචන නොකිය අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියන පංච සම්පාදයේ දළුවත් කමක් නැහැ. මේ ස්කන්ධයේ ඇතුළේම බලවත් කමක් මේ පරියායන දෙක අන්තිමට කියලා තියෙන එකම විදිහට මේ ආයතන ටික හැදෙන හැටි සලආයතන පච්චය පාස් ආයතන ටික කෙලින්ම ස්පර්ශයේ වෙන කෘත්‍ය කරනවා ඒ කරන්නේ මෙහෙම ආයතනේ මොකද කරන්නේ රූප හදනවා රූපයක් හදලා භවංග සිත්ක ගැටෙන්න සලස්වනවා එහැ ආරම්භ ඊට පස්සේ බවංග තිබුණු සිත් මේ බවංග අවස්ථාව අතහැරලා ඊ ගැටුණු ద్వාරයේ ආවර්ජන කරන මේ පැත්තේ තියෙනවා. එතකොට දොරටුව හරහාම අපෝ බලනකොට රූපයක් පේනවා. නමුත් අපිට තේින රූපය දකින්න ඉස්සෙල්ලා අපි තිබුණත් මේ දැක්කන් පස්සේ තියෙනත් මේ ద్వාරය ආරහා බලපු නිසායි තියෙන්නේ. එහෙම පෙමින්ද හේතුව තමයි සුජාස්ත්‍යක මට්ටමේ රූප තියෙන තැනක මේ ඇහි ස්වභාවය තමයි මෙහෙම වර්ණ සටහනක් හදලා පෙන්නන්නේ. අපිට පෙනෙන හැඩ මේ හැඩ සටහන මේ වස්තුවට අයිතිව නෙමෙයි. දැන් අපි කියමු මේ පුතුව කියලා තියෙන හැඩය කඩලා මේක කුඩු කරලා අඹරලා මේකේ අවශ්‍ය එක රූපකලාප මාත්‍රයක් තහස ගන්න නැතුව පිටි ගොඩක් කරලා තිබ්බේ. දැන් මෙතන අවශ්‍ය තිබුණු එක දශමයක්වත් අද ඔක්කොම ටික තියෙනවා. නමුත් මේ හැඩි දැන් මේක තියෙනවද?
නැහැ.
ඒ කොහොමද කිව්වේ? මොකද මේ හැඩි මේ පේන හැඩි මෙතන තියෙන ධාතුවට අයිති නැහැ. ධාතුව මේ හැඩේට අයිති නැහැ. කිසිම වෙලාවක එහෙම කුඩු කරන්න බෑ.
ඒකම
පිටිනු. ඔකට කොහොමද කියන්නේ දැන් අපි මේ ටිකක් අරගෙන එකම මේ ටික එක හැඩයක ලැබුවාම මේක හැඩයක් අපිට පේනවා. ඒක ලබන මුක්තිය කියන්නේ. ආපහු මේ ටික ගුලි කරලා අරගෙන තව හැඩයක ලැබුණාම අපිට වෙන හැඩයක් වෙන එකට ඇතුලේ. පවාකාරයකට අපි ආයෙත් නැති කිරු ගුලි කරලා අරගෙන විනාකාරයක් නැතුවම අපි පොරහක් වෙනවා. දැන් අපිට පේන්නේ ඔන්න මුක්තියක් ඇති වුණා, මුක්තිය නැති වුණා, පොරහක් ඇති වුණා, පොරහක් නැති වුණා, ඇතිලියක් ඇති වුණා, ඇතිලියක් නැහැ. නමුත් ඒක නෙමෙයි ඇත්ත. භෞතික වෙන්නේ අවකාශ ධාතුවේ සතර මහා ධාතුව ආකාර විකාර වෙන්නේ. එක ආකාරයකට පිළිකනකොට අපිට ඒක හැදයක් වෙනවා මේ ආකාර. එක රූපයක්. ඔන්න ඒ රූපය අපි නම් කළා මුක්තිය කියලා. ආයත ධාතු වෙනස් ආකාරයකට හිටිනකොට දැන් මේ හරහා එක වෙන හැදේකට වෙනවා. එතකොට අපි ඒකට ඇතිදී කියනවා. අන්තිමට ඇතිලි මුක්ති කියපු ටික මේ ආයතන ටික හරහා තමන් තුළම ඉදිරි සුද්ධ වෙලා තියෙන මිසක කවදාවත් මේ තිබුණු රූප කලාප ටික ඇති වෙලාවත් නැති වෙලාවත් කොහොමවත් වෙලාවක් උනේ නැහැ. ඒ ටිකේ තිබූ විදිහට ඇතිලියේ කියද්දි කොහොම කියද්දි මුක්තිය කියද්දි එකක්වත් ඇද නැතුව තියෙද්දි එයා යාවි කුමාර නැහැ කියලා. අවකාශ ධාතුව සාපේක්ෂව හැදලා අපිට කියන්නේ. නමුත් මේ ටික නොදන්නවම අපිට හිතෙන්නේ බාහිර ඇතිලියක් ඇතිලා නැතිවෙලා මුක්තියක් ඇතිලා නැතිවෙලා. අපි ඇතිවීම නැතිවීම කතා කරන්නේ බාහිර. ඔහේ ටික ඔහොම බාහිර ඇතුලේ ඇතිවලා නැති වෙන මුඛය ඇතුලේ නැති වෙනවා කියන දකින්නකොට ඒ බාහිර ඉදිරි දකින්න සිද්ධිය තුලම තියෙන පත්‍ය සම්පන්න සිද්ධිය දන්නේ නැහැ. ලෝකෙ තියෙන දෙයක් නෙවෙයි දකින්නේ. පරිත්තාපාදයේ ඒ හරහා ආයතන ටික හදලා ආයතන ටිකින් මේ එක එක රූප හදලා පෙන්න නැහැටි. ඒ නිසා අපිට ඇතිලියක් නිදින්න පුළුවන් වෙලා මුක්තියක් නිදින්න පුළුවන් වෙලා කොරහක් නිදින්න පුළුවන් වෙලා තියෙන හැටි. ඒ විදිහමාව ස්පර්ශ නිසා ස්පර්ශය ඇතිුනේ මේ ඇහැ නිසා. ඇහෙන් නිබඳු රූපයක් හදලා චක්කු පරිච රූපයක උපදී චක්කු යන හිතේ ඊටන උපදිනකොට මුක්තිය ස්පර්ශය. දැන් මුක්තිය නිදින්න පුළුවන්. නමුත් ඔය ස්පර්ශයට ඒ විදීමට බලය දෙන්න තියන්නේ ආයතනයි. සලායතන පක්ෂය පස්ස පක්ෂය වේදනා තියෙනවා. නමුත් අපි හිතන්නේ සලායතන පක්ෂය පස්ස නෙමෙයි රූප පක්ෂය පස්ස පක්ෂය වේදනා අපි ගන්න විදියට. හිතාගන්න. රූප ඇහැට ස්පර්ශ වෙච්ච නිසා අපි විදින්නේ කියලා අපි හිතාගන්න. ශබ්ද පක්ෂය පස්ස පක්ෂය වේදනා කියලා අපි තේරෙන්නේ. දැන් ලෝකෙ හිතන්නේ ඒක. ඒ නිසායි ඒ කියන්නේ රූපයේ ස්පර්ශ නිසා මේ වේදනාව මේ වේදනාවේ රූපින් කියලා දැක්වෙන්නේ රූපයකටම දුවයි. නමුත් අන්තික දැක්කහම අන්තිමදී ස්පර්ශය කියන එක තමන් තුළමයි වේදනාව කියන එක තමන් තුළමයි කියලා පරිසම්පාද ඔක්කොම ටික මේ ආධ්‍යාත්මික ප්‍රතිපේත ඉන්නවා. එතකොට මම මෙතෙන්දී මතක් කරගන්න අදම එක දෙයක් කියන හැම වෙලාවෙම මේ පංච උපාදාන ස්කන්ධය ඇතිවීම නැතිවීම නොදකින හැම මොහොතකම පංච උපාදාන ස්කන්ධේ පරිහරණය කරන මට්ටමකටපත් වෙලා ඒක ඇත්ත වෙලා අපි ආයතන වලට වැටෙනවා. යම් කිසි කෙනෙකුට ඇහෙත මෙහෙම රූපයක් පෙනෙනකොටම අපිට මේ විදිය රූපයක් පෙනෙන්නේ මේ ඇහැට ඇහෙන්න හදපු රූපයක් නේද අපි දකින්නේ. දකින්නේ පෙර තිබ්බුනේ දැක්කපදි තියෙනවා දැනේ කියලා යම් මොනක් වෙනවා. දැන් මෙයා මේ රූපය ඇත්ත කරගෙන විදිම පංච උපාදස්කන්ධය ඇති වෙන්නේ පංච උපාදස්කන්ධයේ ඇතිවීම නැතිවීම දකින්න අපරියපන්න භූමිය කියන දේ නිර්මාණය වෙලා නැහැ. පංච උපාදස්කන්ධයේ ඇතිවීම නැතිවීම දකින්න වෙන චිත්තජයතික ටිකකින් දැන් එයා ජීවත් වෙනවා. පෙනෙන දේ ඇත්තදලා පෙනෙන දේ හිතන්නේ වෙන දෙයක්. පෙනෙන දේ ඇතිවෙන්නේ මෙහෙමයි පෙනෙන දේ නැතිවෙන්නේ මෙහෙමයි කියලා හිතන එක තමයි. පෙනෙන දේ හිතනකොට එයා ඒ දේ ඇතුලේ පෙනෙන දේ ඇතිවෙන්නේ මෙහෙමයි නැතිවෙන්නේ මෙහෙමයි කියලා දකිනකොට එයා පෙනෙන දේ නැහැ. තේරෙනවා
කිසිම විදිහකින් මේ නම් තේරුම් ගන්න පොඩක් අසලොත් අපිට යමක් පේන කොට අපි බාහිරයි කියලා අන්තර ස්වභාවය තමයි සාමාන්‍ය ස්වභාවය. මොකද ඒ ස්වභාවයට ඔබින් මේ ස්වභාවය ඇති වෙන්නේ මෙහෙමයි කියලා තමා තුළින් ඇති වෙන ස්වභාවය
දැක්කොත්
දන්න බව තමයි දැන් බෝවන්සි.
ඔව් දන්න බව ඇති වෙනකොටම අර සිද්ධිය ඇත්තදල ඒක දැනෙන්න ගෙතින්න ගිහිල්ලා
නැහැ.
ඒ පැත්තට නැඹුරු වෙනවා තමයි. ඒ කියන්නේ අන්තිමට පේන්නේ අපි අපේ කර්මයට බබල දෙන දෙයක්ම විඳ විඳ ඉන්නේ කියන එක. ඒ කියන්නේ තියෙන ලෝකෙක සතුටු නිදි දෙන්නේ නැහැ යා. අපි අපේ චරිතයේම අපේ කර්මෙම විදිනවා කියන මට්ටම කන්ටපට එන්නේ.
ඒ
කියන්නේ රූපේ දකින්නකොට යාර අනුමුලෙම ඇතුලේ කොටස ඇතුලේ කොටස. ඒකයි මම හිතන්නේ අර මතක් කරනවා. බුදුරජාණන් දේශනා කරපු මහා කච්චානගත සූත්‍රය. කච්චානගත සූත්‍රයේදී බුදුරජාණන් දේශනා කරන්නේ මේ භුජයනකෝ කච්චාන දේකෝ අසිතං තේ නසිතං තේ සත්‍යයෙන් බොහෝසෙන්ම මේ ලෝකයේ ඇත්ත සහ නැති කියන අර්ථ දෙක අසුරු කරනවා. ලෝකයේ ඇතිවීම කච්චා යම් කිසි කෙනෙක් දැක්කොත් එයා නැහැ කියලා කියන්නේ නැහැ. ලෝකේ නැති වෙන හැටි දැක්කොත් තියෙනවා කියලා කියන්නේ. මේ අර්ථ දෙකම නොපෙනුන මධ්‍යම ප්‍රතිලග්ගාවෙන් බුදුජානකගේ සම්බුද්ධත්වයටපත් වෙන කොහොමද මේ අවිද්‍යාව මත සංකාරන සංකාර එකයි විඥානය ලැබෙනවා කියන්නේ මේ න්‍යායය. ඔකම රළු වශයෙන් අරගෙන කතා කරනවා. අද බෞද්ධ කියන ඔක්කොම ටික ගන්ඳ මෙන්න මේ කොටස් දෙක අනිවාර්යයෙන් වැටෙනවා. අපි මෙහෙම කියමු. එදිනෙදා කියන දෙයක් නැතත් අපි කියන්නේ දිව්‍ය ලෝකයක් තියෙනවා, බ්‍රහ්ම ලෝකයක් තියෙනවා, මනුෂ්‍ය ලෝකයක් තියෙනවා, සතර ආපායක් තියෙනවා කියලා අපි ගත්තොත්. ගොඩ බෞද්ධ කියන ගොඩාක් දෙනෙක් වැටෙනවා මේකට. ඔන්න ඒක ඇත්තයි කියලා. සතර ආපායක් කියලා එකක් නැහැ, දිව්‍ය ලෝකෙ කියලා එකක් නැහැ, බ්‍රහ්ම ලෝකෙ කියලා එකක් නැහැ, මනුෂ්‍ය ලෝකෙ කියලා එකක් නැහැ කියලා නැති බව ගත්තොත් නැති යනවා. කොටසක් එකට. නෑ දැන් මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය සාපේක්ෂව කතා කරන්නේ. ඒකයි ලෝකෙ තුල ඇති බව තුනක් තියෙන හොදයි කියන එක නැතුව. ඒ කියන්නේ ලෝකයේ කෙනෙක් ඇත්තටම නැහැ. ඔබ ඔකදි මතක් කරන්නේ කෙනෙකුට පුළුවන් නම් සතර ආපාය තියෙනවා, දිව්‍ය ලෝකෙ තියෙනවා, බ්‍රහ්ම ලෝකෙ තියෙනවා කියන ඇති බවේ සාස්ත්‍රක දෘෂ්ටියේ නිදෙන්න හැබැයි නැහැ කියන එකටපත් නොවේ. මොකද ඇත්තයි කියන්නේ කිය මෙදෙන්න පුළුවන් කෙනෙකුට නැහැ කියන දඬ රැකිලා. අපායක් නැහැ, දිව්‍ය ලෝකයක් නැහැ, බ්‍රහ්ම ලෝකයක් නැහැ කියන දෘෂ්ටියට ආපු කෙනා ඇත්තයි කියන එක නිදෙනවද? තම කෙනෙකුට පුළුවන් නම් අපාය නැහැ, දිව්‍ය ලෝකෙ නැහැ, බ්‍රහ්ම ලෝකෙ නැහැ කියන උච්චේ දෘෂ්ටියට නොඇති ඇත්තයි කියන එකෙන් මෙදෙන්න පුළුවන්. කෙනෙකුට අපාය නැහැ, දිව්‍ය ලෝකෙ නැහැ, බ්‍රහ්ම ලෝකෙ නැහැ කියන උච්චේ දෘෂ්ටිය මෙදෙන්න පුළුවන් නම් ඇතැයි කියන එකට නොවැ. මොකද අපාය නැහැ, දිව්‍ය ලෝකෙ නැහැ, බ්‍රහ්ම ලෝකෙ නැහැ කියන උච්චේ දෘෂ්ටිය ගොඩක් දෙනෙක් නිදෙනවා. ඒ අපායක් තියෙනවා, දිව්‍ය ලෝකයක් තියෙනවා, බ්‍රහ්ම ලෝකයක් තියෙනවා කියන සාස්ත්‍ර දෘෂ්ටියට වැටෙනවා. කෙනෙකුට පුළුවන් නම් නැතයි කියන එකෙන් මිදෙන්න, ඇතයි කියන දෘෂ්ටියට පත් නොවී, ඇතයි කියන එකෙන් මිදෙන්න පුළුවන් නම් නැතයි කියන එකට පත් නොවී. මෙන්න මේකට මධ්‍යම ප්‍රතිපදාව වෙනවා. මෙයා ඇතයි කියන දෘෂ්ටිය ඇසුරු දෘෂ්ටියනුත් මිදිලා හැබැයි නැතයි කියන එකට වැටෙලා නැහැ. නැතයි කියන එක මිදිලා ඇතයි කියන එකට වැටෙනවා. කොහොමද එහෙම වෙන්නේ කියන එක මම කියන්නේ. මොකද දැන් අද අපි හිතාගෙන ඉන්නේ දැන් සතර ආපායේ තියෙනවා අකුසල වලට යනවා. දිව්‍ය ලෝක තියෙනවා, බ්‍රහ්ම ලෝක තියෙනවා, කුසල වලට යනවා. කිනමක් වෙන්නේ අපි බෞද්ධ ගොඩක් ඉන්නේ. නමුත් බුදුරජාණන් මේ ටික මම හගේ ලෝකෝත්තර දර්ශනයට සාපේක්ෂව කතා කරන්නේ. ඒක කුසල කුසලයක් නෑ කියන මත්තමකට ගන්න එපා. ඒක වෙනම කිසිදෙකට උසි මේ බුදුරජාණන් දේශනා කරන මේ දර්ශක ගොඩක් සිව් ගොඩක් ගැඹුරු. ඒ ලෝකෝත්තර දර්ශනයට සාපේක්ෂව දැන් සතර ආපායක් කියන දිව්‍ය ලෝකයක් කියන බ්‍රහ්ම ලෝකයක් කියනවා කියලා අපි හිතාගෙන ඉන්නවනම් මේ ටික ඇතයි කියන අත්දැකීම අපිට ලැබෙන තියෙනවා. සාස්ත්‍ර දෘෂ්ටි. තේරෙන්නේ නැහැ. එතකොට බැරිලා නැහැ කියලා හිතුවොත් එතකොට මේ අන්ත දෙකේ දෙකෙන් මෙතෙන්ද ඕනේ මාරු හොවි එකකටවත්පත් නොවි. මේක කරන්න පුළුවන් එකම එක දැන විතරයි. මේ පරිදි සම්පාදනය විතරයි. ඒ කියන්නේ අවිද්‍යාව රළු වෙන කර්මයේ අකුසල සහගත වුනොත් විඥානයේ ප්‍රතිසන්දි වත්ත මේ විඥානයේ හිණ දහත්වයේ ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙනවා. එහෙමම නාම රූප දෙක රළු වෙනවා. එහෙමම ආයතන රළු, ඒ රළු ආයතන වලට ඇතුළේ ස්පර්ශ දුක් සහගතමයි කියලා දකින්නකොට එයා අපාය කෙනෙක් නෑ කියන්නේ. ඇයි ලෝකයේ ඇතිවෙන හැටි දැක්කේ කියලා නැහැ කියලා කියන්නේ. බැරි වෙලා ඒ මට්ටමේ අවිද්‍යාවක් නැති වුණොත්, ඒ මට්ටමේ කර්මයක් නොකළොත්, විඥානයේ හිණ දහතුට බැස නොගත්තොත්, ඒ මට්ටමේ රළු නාම රූප දෙකක් හැදුනේ නැත්තම්, ඒ මට්ටමේ ආයතන හැදුනේ නැත්තම්, ඒ මට්ටමේ ස්පර්ශයක් වෙන්නේ නැහැ කියන දකින නිසා තියනවා කියන්නේ. අපායක් තියනවා කියලා කියන්නේ නැත්නම්.
ඒ දෙකත්ම දකින නිසා.
දෙක දැක්කම මොකද මේ ප්‍රතිසම්පාදේ දකින නිසා.
එකම තැනකින්.
මොකද එහි තියෙන අපායක් කියන්නේ නෙමෙයි යා දකින්නේ. ආයතන ටික හදාගෙනයි අපි දුක් විඳින්නේ. ලෝකය කියන්නේ එක මේ බබලත් ඉන්න ශරීරය දකින්නේ. අපාය හදාගෙන දුක් විඳින නැද්ද කියන එකට හේතු කියන එක.
සිද්ධ වෙන පුළුවන් සිද්ධුීමේ දැකන්නේ.
දැකන්න. දැන් අපාය කියන එකක් වෙනවා අනිවාර්යයෙන්ම අපිට මුකුත් කරන්න බෑ. තේරෙනවා අපිට කරන්න දෙන්නේ. දිව්‍ය ලෝකේ නැහැ කියලා එයා කියන්නේ මොකද? අවිද්‍යාව මට්ටම සිහින් වෙලා කර්මය ප්‍රමිතව විඥානයේ සුකුම ධාතේ පිහිටියොත් නාම රූප දෙක ඊටනුව හැදෙනොත් ආයතන දෙක සකස් වෙනොත් ඒකට අනුලෝම වූ ස්පර්ශයක් ඉඳින නිසා එතකොට හොදට බලන්න මේ ආයතන ටික දක්වා ඉන්නේ පරිසම්පාදනය කරන්නේ ආයතන ටිකෙන් තමයි ලෝකය හදලා දෙන්නේ ඔක්කොම අපිට විදින් දෝෂ ටික සකස් කරන දෙන්නේ ආයතන සමාහිතව පස්සේ පස් තියෙන ඒක බුදුජානකවද විතරේ මහන්නේ ඇහැ පුරාණ කර්මය රූපේ පුරාණ කර්මය පුරාණ කර්මය නියෝජනය වෙන විතර දක්වා විතරයි දෙගමේ ඊට පස්සේ අපිට හම් වෙන රූප සංද ගන්ධ රස පොට්ටබ්බ කියලා අපිට අද ලෝකීක දෙයක් නිදින්න හම් වෙන්නේ මේ තිබුණු ලෝකයක් නෙමෙයි මේ ආයතන ටිකෙන් හදලා දුන්නු ටිකක් නමුත් මේ පටිසම්පෝධිය දැනගත්තොත් දැක්කොත් විතරයි මේ ස්පර්ශ ආයතන හයෙන් හදපු ලෝකයක් ඇතුලේ අපි ඉන්නේ ආයත මේ හේතු ටික හැදුවොත් මේ ලෝකෙ හැදෙන එකයි කරන්නේ අවිද්‍යාව තිබුණොත් මේ සිද්ධිය නොදකීමමයි අවිද්‍යාව ඒ අවිද්‍යාව තිබීමමයි නැවත මෙලි පිහිට හේතු
ප්‍රසාරන්තරේ තෝරේ දැන් ඒ කියන සමෝපලව හසුරුවන මට්ටමකට පැමිණීමද තමයි මෙතන අවස්ථාව
තමන්ට පුළුවන් හිතල සතරෙන් කියන්නේ කාමවත් කරගන්නවද නැද්ද කියන කාරණාව අපායට යනවද නැද්ද කියන කාරණාව තමන් මේ කරගන්නේ කියන කාරණාව තමන්ට
කියන්නේ. මේ ක්‍රියා ප්‍රතිපාටිය වෙනවා වෙන විදිහ කියන්නේ හොඳම නරක කිරීමකට වෙන්න පුළුවන් කිව්වෝ.
ඔව් හොඳම අපි කියන්නේකෝ එයා දන්නවා නම් ලෝකයේ ඇති වෙන හැටි මෙහෙමයි ලෝකේ නැති වෙන්නේ මෙහෙමයි කියලා. ඉතින් තමන්ට පුළුවන් මේ ලෝකේ හොඳ නැත්තම් මේ ලෝකේ තියෙන ආදීනව ටික දකලා මේ ලෝකේ ඇති නොවන විදිහට ලෝකේ මොකද වෙන විදිහට කටයුතු කරන්න
පුළුවන්.
නමුත් දැන් අද අපිට එහෙම බෑනේ තියෙන ලෝකේ සැපදු කිසිත් බබල තියනවා වගේ තමයි තියෙන්නේ. දැන් මේ පරියායෙන් දෙනවා ඊට පස්සේ දැන් රක්ම ලෝකේ කියලා එකක් නැහැ කියන්නේ. අර විදිහට අවිද්‍යාව විකාම සිවුම් වෙලා කර්මය ප්‍රනීත වුණොත් විඥානය ප්‍රනීත ධාතේ පිහිටිය එතන රාම රූප දෙක ඉතාම සිහිනොත් ඒ ආයතන බොහෝ දෙනෙකු මත ඒ ආයතනය නිසා අපි එයා එතන විදින රූප සද්ද ගන්ධ රස පුත්තබ්බයක් තියෙනවා නම් ඒ වගේ හේතාවට අයිති මට්ටමේකකින් නෙමෙයි ඒ ස්පර්ශය ඒ සනායතන පත්‍යපස් කියන දකින නිසා ඒ මට්ටම තුන ගන්නයි එහෙම ඇති වෙන හැටි ධර්ම ලෝකේ සැප දුක් නිද්ද මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හේතු ටික උදව් වෙලා ඒ විපාක බරක් ලෝකේ හැම හැටි
ඒක ප්‍රභාවයක් ගන්නවා
කියන එක පංච පදස්කන්ධය හැදෙන හැටි
ඒ
නිසා ධර්ම ලෝකේ නැහැ කියන්නේ ඒ මට්ටමේ අවිද්‍යාව නිරුද්ධ වුණොත් ඒ මට්ටමේ කර්මය නැහැ එහෙම වුණොත් ප්‍රතිසන්දි සිත නැහැ එහෙම වුණොත් ඒ මට්ටමේ නාම රූප දෙක නෑ එහෙම තේමත් මේ ආයතන නෑ කියලා දැක්කොත් එයා භක්ම ලෝකය තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේවා නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් එතකොට දැන් අද අපි හිතාගෙන ඉන්නේ යම්කිසි කෙනෙක් අපායේ තියෙනවා දිවි ලෝකේ තියෙනවා භක්ම ලෝකේ තියෙනවා කියලා මෙහෙම ගන්න ටිකටම තියෙනවා මෙයා පටිසම්පදේ ඉන්නේ දන්නේ නැහැ. අපහායක් නැහැ දිව්‍ය ලෝකයක් නැහැ බ්‍රහ්ම ලෝකයක් නැහැ කියන සිද්ධියකම තියෙනවා එයා පටිසම්පදේ දන්නේ නැහැ කියන එක. යම් කිසි කෙනෙක් පටිසම්පදේ දන්නවා නම් ඒක යර පච්චන්ගත හොත්න කියන ලෝකයේ ඇතිවීම යම් කිසි කෙනෙක් දන්නවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කර්ම ප්‍රත්‍යයෙන් තණ්හා ප්‍රත්‍යයෙන් ආහාර ප්‍රත්‍යයෙන් මබ්බත ලක්ෂණ දෙකෙන් ප්‍රත්‍යයෙන් පංච උපාදානස්කන්ධය ලෝකයේ කියන පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය ඇතිවීම කියලා කිව්වොත් ලෝකයේ ඇතිවීම කිව්වොත් එක් දෙකයි. මේ ලෝකයේ ඇති වෙන හැටි යම් කිසි කෙනෙක් දන්නවා නම් තාපතින් පංච උපාදාන ස්කන්ධය ඇතිවීම දන්නවා නම් එයා පංච උපාදාන ස්කන්ධයක් නෑ කියලා කියන්නේ නෑ. රූපෝචර මට්ටමේ පංච උපාදාන ස්කන්ධයක් නෑ කියන්නේ නෑ. කාමෝචර දේව මට්ටමේ පංච උපාදානස්කන්ධයක් නැහැ කියන්නේ. මනුෂ්‍ය මට්ටමේ පංච උපාදානස්කන්ධයක් නැහැ කියන්නේ මේ හේතු ටික තිබුණා. පැහැදිලිවද දැක්ක? මේ හේතු නැත්තම් මේක හටි නොගන්න බව දැකන නිසා තියෙනවා කියන්නේ. එතකොට ඇත්ත සහ නැත්ත කියන අන්ත දෙක යම් කිසි කෙනෙක් පටිසම්පාදයේ දැකලා මිදුණු. අන්න එයා තමයි නියම මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. දැන් මේ හරහ බලනකොට බලන්න එයා රූපයන්තේ හෝ නාමයන්තයක් කියලා බහැර රූපයක් හෝ දකින්න කියන තැනක හෝ රූපයක් නෙවෙන්නේ රූප සංඥාවක් වෙන්නේ නැත්නම් රූපයෙන් දිවි කියලා බහැර දිවිත යට යම අහුරන්නේ. ඊට පස්සේ මේ ඇහැ මේ රූප කියලා දෙයක් කරන්න යමක් හම්බලන්නේ. අපිට රූපයක් තිබුණොත් තමයි මේ ඇහැ කියන එකක් හම්බෙන්නේ. නැත්නම් ආධ්‍යාත්මය කියන එකක් හම්බෙන්නේ බාහිර කෙනෙක්ට තමයි. මෙහි බලන තාක් මොහොතේ ඇහෙන් බාහිර විද්‍යාවක් හම්බ වෙන තාක් අපිට ඇලෙන්න ගැටෙන්න පුළුවන් අන්ත හම්බලා අන්ත වලට වැටෙන්නේ. නමුත් භවයක් සම්මත ශරීරය හැදෙන හැටි ආයතන ටික හැදෙන හැටි ඒ නිසා ලෝකයේ ඉපදෙන හැටි ඒ ලෝකයේ ආයතනෙකින් උපදපු ලෝකයේ අපි විඳින්නේ කියන දර්ශනයකට ආපු කෙනා. ඒ ආයතනයේ නිරුද්ධ වෙනකොටම ඒ අපි විදුපු හැම රූපයක්ම සත්‍යත්ම නිරුද්ධ වෙනකොට දකින කෙනාට අපි කියවන ඒකම කර්මය. ඒකම මේ වගේ ස්පර්ශ ආයතන හදන්න තියෙන හේතුව නේද කියනවා. එතකොට අපිට පුළුවන්කම තියෙන්නේ ඒක මනාර රූපතුමා මතක් කළා වගේ ලෝකෙ කියන්නේ පංච උපාදාන ස්කන්ධයක් තමයි. පංච උපාදාන ස්කන්ධය තමයි පරිහරණය කරන්නේ කියන හැම තැනකම දකින්න ලෝකෙ කියනකොට පංච උපාදාන ස්කන්ධය ඇති වෙන හැටි බව නොදකින කම ඒ හැම තැනකම තියෙනවා. මේ හැම තැනකම පංච උපාදාන ස්කන්ධය ඇති වෙන්නේ මෙහෙමයි නේද කියන එක නොදකිනකොට ඒක ඇතුළේ ඉන්නේ. ඒක ඇත්තයි. දැන් මම කියන්නේ කැරකෙන දේ ඇතුළේ ඉන්නකොට කැරකෙන බව පේන්නේ දැන් මේ ලෝකේ කැරකෙනවා. කැරකෙන එක ඇතුළේ අපි කියන මේක ඇත්තමද කියලා පේන්නේ නැහැ. අහලා විතරයි මේ. කවදාවත් අතින්නේ නැහැ. ඇයි මේ? ඒක ඇතුළේ ඉන්නේ. ඉතින් මේ ලෝකේ කැරකෙන බව අපි නිදන් අපිට වෙනව කවදාවත් ලෝකෙන් එළියට යන්න. ඒ වගේ පංච උපාදාන ස්කන්ධය ඇති වෙනනම් අපිට කවදාවත් ඒක අහිති දකින්න බැහැ. පංච උපාදාන ස්කන්ධය අනිත්‍යයි කියලා දැනගන්න විතරක් පුළුවන්. මේ ලෝකෙ කැරගෙනවද දැනගන්න විතරක් පුළුවන් අනුගේ මාන. ඒ වගේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍යයි කියලා දැනගන්න විතරක් පුළුවන්. අපි උදාහරණයක් එක්ක එහේ අනිත්‍යයි කියලා දැනගන්න විතරක් පුළුවන්. මැරෙන කම ඇහැ ඉඳගෙන හිටගෙන ඉඳගෙන ඇවිදින අපිට ඇහැ තියෙනවා වගේ තරකින් තමයි කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධය තමයි. එකම ඇහැගෙන හැදීමේ රූපත් එහෙමයි. තියෙන රූපම දකිනවා, දැකපු රූපම තියෙනවා කියන මට්ටමටයි. ඉතින් මම බොහෝ සෙයින්ම උත්සහවත් වෙන්නේ ඒ කියන්නේ අද මේ ලෝකේ විස්තර කරන සිද්ධියට වඩා මෙන්න මේ දර්ශනය ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ඇත්තටම කියන්නේ බුදුරජාණන් වහන්සේට පවා හිතනවාලු මම අවබෝධ කරගත්ත දර්ශනය ගැඹුරයි. මේ ලෝකයට කිව්වට තේරෙන්නේ නැති මේක කියන්නේ මට වෙහෙසක් විතරක් වෙයි කියන. මොකද තියෙන ලෝකයක ජීවත් වෙනවා කියලා මේ කාමන අසුරු කරන ලෝකෙට මේක වෙයි. දැන් අපි හිතන්නේ අපි ඉපදෙන්න ඉස්සෙල්ලා ලෝකෙ තිබුණා, ඒ තියෙන ලෝකෙට තමයි අපි ප්‍රතිසන්දි වශයෙන් උත්පත්ති වශයෙන් ආවේ. ඒ තියෙන ලෝකයේ අසුරු කරගෙන අපි ජීවත් වෙනවා. කර්මානුරූප අපි මෙරලා යන ලෝකෙ තියෙනවා කියන්නේ ඕක තමයි හැම ශාස්ත්‍රවලකම තිබුණ දර්ශනය. නමුත් බුදුරජාණන් වහන්සේ පාවුණා බුදුරජාණන් වහන්සේ උපාගත දර්ශනය වෙනස්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපි උපදෙත් ඉස්සෙල්ල ලෝකෙ තිබුණා නෙමෙයි. මේ ආයතනික ඉපදීමේ ලෝකෙ තිබුණා. අපි මේ තියෙන ලෝකෙක ජීවත් වෙනවා නම් මේ ස්පර්ශ ආයතන හයේ පැවැත්ම ලෝකෙටද. අපි මැරෙනවා මැරිලා යනවා ලෝකේ තියෙනවා නෙමෙයි ස්පර්ශ ආයතන හය නිවිදින තුරු ලෝකේ නිවිදිනවා කියන දර්ශනයක් ඔයාලා. ඉතින් මේ පටිසම්පාදයේ අරගෙන පෙන්නන්නේම ඔය ටික. ඒතර පටිපාදන ස්කන්ධයේ උදේවැය බලනවා කියන එක බලන්න ගියොත් අපිට තේරෙන්නේ පටිසම්පාද. මේ ඒ පටිසම්පාදයේ හරියට දැක්කොත් ඇත්ත සහ නැති කියන අර්ථෝලෙ මිදෙන්නේ ඒ එක්කම ඒ කියන්නේ තියෙනවා හෝ නැහැ හෝ කියලා අපිට හම්බ වෙන්නේ ඒ එක්ක රූප ධර්මයක් හම්බ වෙලා එක්ක නාම ධර්මයක් හම්බ වෙලා එහෙම නැතිනම් ආධ්‍යාත්මික ආයතන හම්බුලා යත් බාහිර ආයතන හම්බු දැන් ලෝකෙට අනිත් එකදු අන්තයක්වත් හම්බ වෙන්නේ නැහැ මේ සියලු මන්ත්‍රවල නිදෙන එක දර්ශනය එක පටිච්ච සම්පදාය සිද්ධිය මෙතනදී මේ පටිච්ච සම්පදාය ධර්මයට නුවණ නැතුව ඇහැට පෙනෙන රූපය හම්බවෙන තාක් ඒ රූපය හැඳුනුවොත් ඒ රූපයට කුමන විදිහට හිතුවත් හිතන හැම එකක්ම ප්‍රපංච ඇයි එයා දකින්න ඉස්සලා තිබුණ දැක්කයන් පස්සේ තියෙන තියෙන රූපයකට ඒ හිත හිතන දේ තුලම නිතිවම ඒ හිතන දේ රූපයකට හිතන දේ බව තුලම තියෙනවා මේ පටිච්චසමුප්පාදය හරහා ආයතන ටික හදලා ආයතන ටිකින් හදපු රූපයක් නේද මේ කියලා රූපයේ නියම ස්වභාවය නොදන්නා කම නිසා මේ රූපය ඇත්ත කරගෙන රූපෙට හිතන්නේ කියන ටික තියෙනවා. තේරුම් ගන්නේ. ඒ වගේම සබ්දයක් අහලා ඒ සබ්දෙට ඇලිලා හෝ ගැටිලා හෝ සබ්දයේ ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ උපේක්ෂ නමුත් බාහිර තියෙන සබ්දයක් කියන තැනකින් ඉවසලා ඉන්නවා කියන කාරණාව තුලම තියෙනවා. පටිච්චසමුප්පාදයේ සිද්ධිය හරහා කන ඇතුළ ඒ කනේ නිසා උපදුක සබ්දයක් නේද අපි අහන්නේ කියන ටික දකින්නේ නැහැ කියන ටික තියෙනවා. එතකොට හැම වෙලාවෙම ලෝකයේ කියන එක නිත්‍ය සපාත්ම කියන හැටින් තියෙනවා. ඒ කියන්නේ ලෝකය කියන රූපයක්ම දකින්න දැක්ක රූපෙම ඉතුරු කරනවා. කවදාවත් රූපය අනිත්‍ය කියන්නේ නැහැ ලෝකෙ. අනිත්‍ය කියන්නේ හිතන්න විතරයි. ඉතින් මේ මහා රූපිය නිත්‍ය දානතිද ඇහැ නිත්‍ය දානතිද කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ අපි හිතාගන්න විදිහේ ඇති දෙයක තියෙන වෙනස්කම කියන තැනකින් දැකලා නෙමෙයි. මේ ස්පර්ශ ආයතන හය හරහා ලෝකයේ අවස්ථාවට හදලා ඒ ස්පර්ශ නිරුද්ධකතුන නිරුද්ධ වෙනවා කියන තැනින් දැකලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් බුදුරජාණන් වහන්සේ වගේ තැනක ඥාන දර්ශන කියන අනිත්‍ය කියන වචනේ දේශනා කරනකොට අපි ඉතින් අපේ මට්ටමට කෙනා කෙනා හිතාගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරන්නේ ඒ සිද්ධිය දැක්කම අනිත්‍ය කෙනෙක් දැක්කම ආශ්‍රයයක් නැහැ. දැන්
අපි කියන්නේ කරන්නේ
අපි ඇති එක කාලස්තිය ගැන දන්නවා ඒකට හිතා. ඉතින් නැරද්ද අපේ විදිහට ඔය ධර්මයේ තියෙන දෝෂයක් නෙවෙයි.
ඒක නා විද්‍යා මට්ටම තව කරන සංකල්පනා කරගෙන.
මේ සංකල්පනා කරගන්න. ඒකයි දැන් ලෝකිත කවදාවත් අනිත්‍ය දකින්න බැහැ කියන්නේ. අනිත්‍ය මානසිකාරයක් විතරයි අපි කරන්නේ. දැන් යම් රූපයක් ඇහෙන් දැක්කම දකින්න ඉස්සෙල්ලා තිබ්බත් නෙමෙයි මේ දකින්න ඉස්සෙල්ලා තිබ්බ දැක්කන් පස්සේ තියෙනවා කියන තැනට මනස එළඹෙනවා. සමේකින් පෙන්න හැම රූපයක්ම අනිත්‍යයි නේද කියලා හිතුවට වැරද්ද වෙනවද බලන්නකො නිත්‍ය සංඥාව අපිට ඉන්නේ එළඹෙනවා. දැකපු කෙනා අපු දකින්න පුළුවන් ගියපු තැනට අපෝ යන්න පුළුවන් කියන කම අපි ගාව තියෙද්දි තියාගන්න. අනිත්‍ය ගැන මානසික කාර්යයක් ඉදිරිය අපි කරා ලෝක ඒකයි ලෝකයට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න පුළුවන් ඒ බලන ඔක්කොම පුඤ්ඤාභිසංකාරයක් වෙනවා මිසක ආශ්‍රේක්ෂි වෙන්නේ
නැහැ
ලෝකයට අනිත්‍ය වශයෙන් හිතන්න පුළුවන් දුකයි කියලා හිතන්න පුළුවන් අනාත්මයි කියලා හිතන්න පුළුවන් නමුත් ඒ හිතන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණයෙන් ලෝකයට පුඤ්ඤාභිසංකාරයක් වෙනවා මිසක ඒකෙන් ආශ්‍රේක්ෂි වෙනෝනේ එහෙම වෙන්නේ අර අවිද්‍යාව තුල නිසා.
එහෙමයි තමයි. දැන් මෙතන මේ අපි සාමස්තකේ කරකවස් ගන්නත් දැන් ලෝකෙට යමක් හම්බුනොත් එයාගේ ඒකල මොන මානසිකාරයකට නිගියට දහසීමක් කියනවා සිද්ධ වෙන්නේ
නැහැ.
එතකොට ලෝකෙ හම්බ වෙනවා කියන කීප කන්නා තමයි බොහොම මුලදොර ඉස්සර කරේ.
අන්නකට
අන්න ඒ කාරණාව පරිපූර්ණ වශයෙන් දැකලා ලෝකෙ හටගන්න විදියත් ලෝකෙ නැති වෙන විදියත් ඉතින් අවබෝධ කරගන්න පුළුවන් ලෝකයක් ගැන කාක්කක් දෙන්නේ
මේ ලෝක නිරෝධයෙන් සාක්ෂාත් කරනවා ඒ දාට එයා ලෝකෙ නෙමෙයි හැබැයි ඒ ටික දකින මට්ටමට එනවා මොන දැන් මෙතෙන්දී අපි ගහ වෙන හැමදේම දැන් අපි මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ ඇත්තල පංච උපාදානස්කන්ධ ලෝකයේ ඇතුළේ ඉඳී අපිට අහගන්න හම්බ වුණා ඒ කියන්නේ දැන් මේ ලෝකේ කැරකෙන ලෝකයේ ඇතුළේ ඉඳගෙන ඉද්දි මුකුත් නැහැ තියනවා කියන මට්ටමක තමයි ඉන්නේ. පොළවේ තියෙන ඉස්තලව තියෙන තැනක තමයි ඉන්නේ කියන මට්ටමක යටි හිටියේ. ඉන්නකොට අහගන්න හම්බුණා විද්‍යාඥයෙක්. අපි ඔහොම තියනවා කියලා හිතියට ඔය අතීත ලෝකේ කැරගෙනවා කියලා. අහගන්න ලැබුණාට තාම අපි දකින්නේ නැහැ. දැන් අපි යහනයක් හදාගන්න ඕනේ මේක දකින දැනට යන්න. ඒ කියන්නේ මේ ලෝකේ එළියට යන්නේ. ගිය දවසට අපිට පේන්නේ. හොඳට මතක තියාගන්න ඕනේ කොච්චර දැනද. මේක ඇතුළේ ඉන්න තාක් ඉදීමම බාධාවක් අපේ දැකීම. මේ කැරකෙන බව දකින්න තියෙන එකම බාධා මොකද? ඉදීම. පෙරම කොටනේ. ඒ ඉදීම කියන තැනම දක්වාම මේක නොදැකීම කියන කෙලෙස් ඇතුළේ තියෙන අපි මේක ඉන්නවා කියලා කියනවා. යම් වෙලාවකදී අපි මේ පෘථිවියෙන් එළියට ගියොත් නම් අපිට තේරෙයි ඇත්තටම අපි හිතපු භූමිය කැරකෙනවා තමයි කියන එක. අදින්ද උදාගන්නේ. නමුත් විද්‍යාඥයෙක්ගෙන් හරි කාගෙන් හරි අහගත්තේ නැත්තම් අපි හීනකින්වත් දන්නේ නැහැ. අපි කැරකෙන්නේ නැති වස්තුවක් තුලම ඉපදිලා කැරකෙන්නේ නැති වස්තුවක් තුලම ජීවත් වෙලා කැරකෙන්නේ නැති වස්තුවක් තුලමයි හැරෙන්නේ. තේරෙන්නේ නැහැ. කැරකෙන බවක් තියෙනවා කියන එකක් ගැනවත් දන්නේ නැහැ. ඒ වගේ මේ පංච උපාදානස්කන්ධය තුලම ඉපදුණා. ඒ කියන්නේ රූප ශබ්ද ගන්න තියෙන රූප ශබ්ද ගන්න රස ස්පර්ශ හම්බ වෙන මට්ටමකම ඉපදිනවා. තියෙන රූප ශබ්ද ගන්න රස පොත්තම්බ හම්බ වෙන මට්ටමක ජීවත් වෙනවා. තියෙන වස්තුන් හම්බ වෙන මට්ටමකම වැඩෙනවා මිසක ඒ මට්ටම වැරදි කියලා දන්නේ නැහැ අපි. නැරෙන්නේ තේරෙන්නේ. ඒ වැරදිල්ලමයි වෙන මුකුත් කෙලෙසයක් ඕනේ. ඒ නොදන්නා සමම ඇති ආරච්චි දෙවිලා. ඒක මුකුත් කෙලෙසයක් ඕනේ. ඒක දක්වාම ඇති. ඒ කියන්නේ විද්‍යාව නැති බවට සාපේක්ෂව දකින්න. කැරකෙන බව නොදන්නා සමට සාපේක්ෂව දකින්ද ඒ කියන්නේ නෑ අපි මේකම දෙයි උපමාවෙන් ගත්තා. ලෝකේ කැරකෙනවා කියන එක ඇත්ත. කැරකෙන දැන් අපි කවුරු අහලා නැත්නම් උපන්න දවසේ ඉඳලම හීනකින් නොදන්නේ. අපි නොදන්නවා වුණාට අපි නොදන්නවා නොදන්න බවත් නොදන්නවා. හරි. අපි එහෙම දෙයක් ගැන නොදන්නවා එහෙම නොදන්න බවත් නොදන්නවා. කියන ටික දක්වාම හැපිලා පවතින මේ ලෝකේ කැරකෙන ඇත්ත. ඒ කියන්නේ මේ ලෝකේ නැවත ඉඳ හේතුව ඒක දක්වාම වෙනවා. ඒ වගේ මේ පංච උපාදානස්කන්ධයේ ඇත්ත නොදන්නාකම ඇත්ත නොදන්නාකම නොදන්නාකම කියන ධර්මතා දෙකම තහවුරු වෙලා දැන් අපිට තියෙනවා. ඔය එතන දක්වාම හැපිලා පවතින ලෝකේ උපදවන තියෙන හේතු අවිද්‍යාව. විද්‍යාව කියන එකට සාපේක්ෂව මිසක අවිද්‍යාව කියන එක නිරුද්ධ වෙන්නේ එහෙම නැත්නම් අවිද්‍යාව කියන එක හොයා ගන්න බෑ. ඒ කියන්නේ තනියම තිබුණොත් එයා විද්‍යමාන නැහැ. මම කියන්නේ දැන් අඳුර විතරක්ම තිබුණොත් අඳුර විතරක්ම තිබුණොත් දහවල කියලා එකක් නැහැ. එහෙම වුණත් මේකට අඳුර කියන්නේ නැහැ. මේකට අඳුරයි කඳුලයි කියලා භාවිතාවක් අපිට ඕනේ මේ විවාහයක් ආලෝක නෙමෙයි කියන එක මෙන් කළ ගන්න. හැම වෙලාවෙම මේ ස්වභාවයම නම් පැවතුනේ ආලෝක කියලා එකක් නැත්තම් මේකට අඳුර කියලා එකක් කියන්න ඕනේ නැහැ. ඒ වගේ දැන් අපිට විද්‍යාව කියලා එකක් නැති හින්දා මේකට අවිද්‍යාව කියලා එකකුත් දන්නේ නැහැ. එහෙමක කොහොමද මේ ජීවිතේ ඉඳලා තියෙන්නේ? එතකොට අවිද්‍යාවට තියෙන එකම සාක්ෂිය තමයි අපේ ජීවිතය. මේ ඉදිරි ජීවිතේ දෙක විතර අපිට එකම සාක්ෂිය. අවිද්‍යාව තියෙනවා. තමයි ඒක දැන්නේ. අපි එතකොට හොඳට හිතන්න මොන තරම් යටකිට මේ කෙලෙස් ගිහිල්ලා තියෙනවද කියලා මේ පේන රූපෙට මොන විදියට හේතුවා කියලා. ඒ කියන්නේ කැරකෙන ලෝකෙ මේක ඇතුළ මොන දෙයක් හරි ඇල්ලුවා කියලා මේ අපිට කැරකෙන බව පෙනේ. මේක ඇතුළ ගැරගෙන බව හිත හිතා හිත හිතා හිත හිතා හිතේ ලෝකේ ගැරගෙනවා නේද ලෝකේ ගැරගෙනවා නේද කිව්වා හිත හිතා හිතේ ගැරගෙන බව වෙන්නේ ඒ වගේ එහෙනම් මේ හැමදේම මාළිකයෙන් ධනකයෙන් ධනකයෙන් කියලා හැමදේම හිත හිතා හිතේ තනිකෙන්නේ යම් වෙලාවකදී කොච්චර කැරකෙන ලෝකේ ඇත්තනේ දැන් අපි බලන්න සම්මාදිට්ඨි ඒ කියන්නේ ඇත්ත ඇති හැටි හිතා හිතනකොට තේනේ කියලා හරි අපි කියමු දැන් ලෝකේ ඇත්ත තමයි මේ පෘථිවිය කැරකෙන දැන් මේක ඇතුළේද අපි ඇත්ත හිතමු හරි දැන් කැරකෙනව නේද කැරකෙනව 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 කියලා හැමදාම උදේට දවල්ට හවසට හිතමු අපිට මේ කැරකෙනවා කියලා තේනේ කියලා බලමු තේන්නේ හිතුවට වැඩක් නැහැ අපි මේකෙන් යන්න ඕනේ තේන්නේ දැන් අපි හිතන්නේ ලෝකේ අනිත්‍ය වෙන ධර්මතාවය ඇත්තයි අනිත්‍ය වෙන බව හිතුව තනිය දකින්න පුළුවන් කියලා. අපි හැම වෙලාවම අනිත්‍ය හිතනවා. හිතනවාද අපිට තේන්නේ කියලා. මේ පංච උපාදාන ස්කන්ධයේ එළියට ගිය දවසට පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය බව තේන්නේ දැනෙයකට. එදාට හිතන්න ඕනෙත් නැහැ. හිතන්න ඕනේ නිට්ටයයි කියලා හිතද්දී ඒක දැනෙන්නේ අනිත්‍යයි. ලෝකෙ දිලියට ගිහලා කැරකෙන්නේ නැහැ නේද කියලා හිතනකොට ඒ තේරෙන්නේ කැරකෙනවා. ඒ වගේ
දැනීම තිබුණාට දැකීම.
දැකීම කියන්නේ ඒක ලැබෙද්දී තමයි මේ දෙයින් අයින් වෙන්නේ. එහෙම නැතුව කවදාවත් ඒ වස්තුව තුල ඉඳගෙන අපිට ඒක ඇත්තටම පේන්නේ නැහැ. දකින්න බැහැ කවදාවත්.
හිත හිත කරන්නේ පුළුවන්වත්
නෑ. එතකොට හිතන හිතට කරන්න පුළුවන් එක්තරක් ඉන්නවා අපි එක්තර දෙයක් නේද? අද මේ ලෝකේ කැරකෙනවා කැරකෙනවා නැහැ කැරකෙන බව අපිට එහෙනම් මේක කැරකෙනවා මේක ඉඳ සුදුස්සනක් නෙමෙයි කියලා යන්නුම වැටි කරගන්න විතර උදව් කරගත්තා. ඊට පස්සේ යන්න වෙනම වාහනයක් යාන්නයක් හදාගෙන ඒ කටයුතු කරගෙන යන්න එක වෙනම කරන්න ඕනේ. ඒ වගේ දැන් මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ කියන එක හොඳට මතක තියාගන්න ඕනේ ලෝකයේ කියනකොට මං කිව්වේ ලෝකයේ ඇතිවීම හා ඇතිවීම නැතිවීම නොදකින්න තම ප්‍රතිසම්පාදයේ නොදකින්න තම කියන තැන හැපිලා පවතින. ඒ තමයි. එතකොට මේ ඇත්ත නොදකින්කොට වෙන දෙයක් කියද ඇත්ත. ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ කියන මේ ටික ඇත්තද? තියෙන ලෝකෙකමයි පොදුනේ අර අපි කැරකෙන්නේ නැති භූමියකමයි උපන්නේ කැරකෙන්නේ නැති භූමියකමයි ඉන්නේ කැරකෙන්නේ නැති භූමියකමයි මැරෙන්නේ. මැරෙන්නේද ඇත්ත දැනගෙන නෙමෙයි කියන එක දන්නේ නැහැ. හැබැයි මැරෙන අපි ආපහු ඉපදෙන්න ඒ ඇත්ත නොදන්නාකම කියන හේතුවම හේතු වෙනවා. ඒ වගේ තියෙන ලෝකෙක ඉපදිලා තියෙන ලෝකෙ ජීවත් වෙනවා තියෙන ලෝකෙ කියන්නේ මැරෙනවා. මෙහෙම ලෝකයක් ඇතිකම තියෙනවා කියන මට්ටම කියන එක පටිච්චසම්පාදයේ නොදකිනවා කියන තැන දක්වාම හැපිලා පවතිනවා. ඒ ඇති ලෝකික ජීව ක්‍රීම ඇති අපිට අහු ලෝකීක. මොකද තියෙන ලෝකයේ තියෙන නිසා කියන තැන දක්වා යනවා. දැන් අර නම කියන්නේ මහා දිනුගොඩක් මැද්දට ගිහිල්ලා දිනුගොඩ ඇතුලේ කෙනෙක් මොපිච්චේ ඉnde ginigude e patta karana me patta karana usahawak wenawa mopitch inde kiyala usahawak wenna kenath pichchena kisim usahayak nathu addadagena hitiyen pichchena e pichchena usahawak wenna kenath noyakena denna pichchena ginigude athule ena e wage me panch upadana skandha lokaya athule ena dukaya nidahas wenna kiyala usahawak una netha denna dukine denna උත්සාහවත් කෙනා දුක වැඩි ඒ කියන්නේ පිච්චෙන බව දුකයි එහාට මෙහාට පාරම දුකයි හේතු දෙකක් පාස යථාර්ථයටම දේශය ගත්තාම එයා දුකේ වැඩි ඒ කියන්නේ අපි කියමු මේ පංච උපාදාන සංග දුකේ ඉන්නවා කන්නේත් නෑ බොන්නේත් නෑ ලෝකේ තියෙන මෙහෙදී අරමුණක් නිදින්නෙත් නෑ නමුත් ඒ ලෙඩවීම පහළුවව මරණය කියන දුක්වලින් දුක් විඳිනවා ලෝකෙ මිහිරි කියන ටිකක් නෑ කියන දෙකෙන් එයා දුක් විඳිනවා අන්තිමට ඒක එහෙම නොකා හිටිය නොබී හිටිය කියලා ලොකු අත්‍යවශ්‍යයක් තුලා නැහැ නමුත් ලෝකෙ තියෙන මිහිරි දේ ඉඳලා සියලු දුක් වලින් දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ඒක තමයි අර මේ වගේ ආදර්ශනයක් ඇති කරගන්නේ ඉතින් ඊට පස්සේ දැන් කැරකෙන දේ ඇතුලේ ඉන්නවා නැති කැරකෙන නැති සංඥාව. නමුත් මේක වැරදි අපේ සංඥාව. මේක විපරිතයි අපේ සංඥාව. මේ ඇත්තටම ලෝකේ කැරකෙන ඒ බව අත්දින්න ඕනේ. අපිට එහෙම මේ ලෝකෙම හිතෙනවා. ඒ වගේ අපිට මෙච්චර කාලයක් තියෙන ලෝකික ජීවත් වුණා. තියෙන ලෝකික ජීවත් වෙනවා කියන මේ සංඥාව වැරදි. මේක විපල්ලාසය. ලෝකෙ තියෙනවා නම් ලෝකෙ අනිත්‍යයි. ලෝකෙ අනිත්‍ය කියන්නේ තියෙන එකකට සාපේක්ෂව නෙමෙයි. මේ ආයතනයේ ගවස්තර ලෝකෙ උපද්දල දෙන හින්දා ලෝකෙ අනිත්‍යයි කියන්නේ. මේ හේතු ටික නිසා ලෝකෙ හැමදෙම හින්දා අනිත්‍යයි කියන්නේ. එතකොට ඒ අනිත්‍ය දැක්කෝ නැත්නම් මේ ආයතන ටික ලෝකෙ හදලා අපිට පෙන්වන ධර්මතාවයක් තියෙන මේ නිසා ලෝකෙ අනිත්‍යයි කියන්නේ. අවස්ථාවට හේතු ටික නිදුද්දනකොට නිදුද්දනවා කියන ධර්මතාවයක් තියෙනවා. කියන ටික දකින්න ඕන. දැන් ඔය වගේ දර්ශනයක් දැනගත්තට පස්සේ දැන් ධර්මතාව දෙක. ලෝකෙ කැරකෙනවා ඉන්නේ කැරකෙන්නේ නැති තැන. මෙතන ඉඳලා කැරකෙන තැන කැරකෙන එක දකින්න නැත්තම් මේක මෙලියට යන්න අපිට දැන් ප්‍රමාණයක් ඕනේ. දැන් මගක් ඕනේ. යහනයක් ඕනේ. එතකොට ඒ වගේ තියෙන ලෝකෙක ජීවත් වෙනවා කියන තැනක අපි ඉන්නේ. නමුත් ස්පර්ශ ආයතන ටික නිසා මවපු ලෝකෙකයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා ස්පර්ශ නිරුද්ධ වෙනකොට ඒ ලෝකෙ නිරුද්ධ වෙනවා කියන දර්ශනයත් අහගන්න හම්බවෙනවා. නමුත් තේරෙන්නේ දැන් අපිට මාර්ගයක් ඕනේ, යානයක් ඕනේ. අර තියෙන ලෝකයක් තියෙනවා කියන තැනක ඉඳලා ලෝකෙ අනිත්‍ය දකින්නවා කියන තැනට යනවා. ඒකට කියනවා භ්‍රම යානය කියලා. මේ සාසනෙත් මේ කරන්නේ ඒකට කියනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට කියනවා භ්‍රම යානය කියලා. මේකත් යනවා. හරිද? මේ යහින් යනවා. එතකොට බුද්ධාගමේ තේ යානේ අදුදුලිය කියන්නේ යානේ කියලා. සමාධි වඩන්නේ නුවණින් බලන්නේ යම් ධර්මයක් ඇතුළත. ඒ කියන්නේ අපි කියමු පටිච්ච සම්පදාය දකින්න ඕනේ. පටිච්ච සම්පදාය හරහා ලෝකෙ ඇතිවීම නැතිවීම දැකපු දවසටයි මේ ලෝකෙ අනිත්‍ය දකින්න පුළුවන්. එදාටයි කලකිරෙන්නේ, එදාටයි හොයලෙන්නේ, එදාටයි දකින්න විදිහේ ලෝකෙ කියන දර්ශනය නෑවෝ කියලා. ලෝකෙ අනිත්‍ය දකින්නවා කියන තැන දකින්දයි මේ කීක සමාධිය. දැන් සීලේ කය වචන දෙක සංවර කරගන්න සීලේ දව කරගන්නවා. එතකොට හිතේ තැනක හදා ගන්නට සමතුල දව කරගන්නවා. දකින ආරමුණ තදංග වශයෙන් නොරවටෙන්නට විදර්ශනාව පටන් ගන්නවා. එතකොට මේ වගේ සීලේක පිළිතුර හිත සමාධි කර කර මොනින් බලනකොට මේ සීල සමාධි ප්‍රත්‍යක්ෂනේ මේ ත්‍රි ශික්ෂාව නිසාම වෙන්නේ. මොකද යම් දවසක මේ පංච නීවර ධර්මයන් දුකයි. අපි ගාව නීවර ධර්ම දුකයි. නීවර ධර්ම දුරු වෙච්ච නිසාම ප්‍රමෝදයේ ප්‍රමෝද නිසා ප්‍රීතිය, ප්‍රීතිය නිසා පස්සද්ධි, පස්සද්ධි නිසා සැපේ, සැපේ නිසා සමාධි. ඔන්න දැන් නැගල යන්න යාන ඔක්කොම හදාගෙන තියෙනවා. ඒ සමාධිය නිසා ඇත්ත දකින්න. ඒ සමාධියට ඇත්ත තේනවා. ඇත්ත කියන්නේ මේ පටිසම්පෝධියේ ආවර්ජන කරන විතරේ අවිද්‍යාවක කර්ණ ඇතිවෙච්ච කර්මය නිසා ප්‍රතිසංධි වශයෙන් තණ්හාව උපකාරී ප්‍රතිසංධි වශයෙන් විඥානය බැසගත හැකි ඒ සිතේ තියෙන නාම ධර්ම වල අනු රූපය හැදෙන හැටි විඥාන පත්‍යනාම ඒ නාම රූප දෙක නිසා ආයතන හැදෙන හැටි ඒ ආයතන ටික නිසා ස්පර්ශ වෙන හැටි කියනකොට ওই ටික හොඳට තේරෙනවා තියෙන දෙයක් ස්පර්ශ කරනවා නෙමෙයි අපි මේ ආයතන ටිකෙන් උපද්දක දෙයමයි අපිට හම්බ වෙන්නේ කියන්නේ ඒ කියන්නේ දකින්න පෙර සිද්ධාත්මේ දැකීම පසු තියෙනවා කියන්නේ කියන එක පේනවා එදා ඒක දකින්න දකින්නතර පිටපස්මනේ දැක්කන් පස්සේ කියනවත් නෙමෙයි කියලා එයාට කියන්න තියෙන එකම හයිය තමයි මොකද පරිපූර්ණවා. ඒ කියන්නේ ලෝකයා දකින්නේ දකින්නේ ඉස්සෙල්ල පිටබ දැක්කන් පස්සේ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දකින්නතර පිටපස්මනේ දැක්කන් පස්සේ කියනවානේ අහුත්වල සම්භූතං හුත්වන භවිෂ්‍යති. තේර මුතිبيه මහතගෙන ඉතුරු නැතුවම තියෙනවා යන් කිච්ච සමුදේ ගම සම්බන්ධ නැහැ කියන්නේ සමුදේ ස්වභාවකට ඇති හැම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාවයක් අනර්මෙන් පස්සේ නේ ඒක දකින්න ඕනේ ජීවත් ඉන්න කෙනෙක් දකින්න සමුදේ ස්වභාවකට ඇති යමක් වෙන්නේ මේ හැන්දේ නිරුද්ධ වෙන ස්වභාවය විස්තරය කියන උපදේශන අවශ්‍යයි කවුරු හරි අරුවත් භාග්‍යතුන් වහන්සේ කියන්නේ දකින්න ඉස්සෙල්ලා අපිට මේ දේවල් තියෙනවා වගේ ඉතින් දැක්කයන් පස්සේ තියෙනවා ඇයි මේ තියෙන දෙයක් නෙමෙයි දෙතියෙන්නේ ඇයි උගහන්ස ඔය විදිහට දේශනා කරන්න හේතුව කියලා හු බුදුජානක ඉයට කිසි දෙයක් නැතුව පෙන්න මම ඔය විදිහට දේශනා කරන්න හේතුව තමයි අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියලා පරිසම්පාදේ පෙන්නන මෙන්න මේ ධර්මතාවදික නිසා මම මොකද කියන්නේ එකයි සදීප මහ රහතන් වහන්සේ දේශනා කරන යෝ ධම්ම පසද චෝ පටිගම් පදම් පස යෝ පටිගම් පදම් පස චෝ ධම්ම පස යන්නේ පටිගම් පදේ දැක්කොත් එයා ධර්ම දැක්කේ ධර්ම දැක්කොත් පටිගම් පදේ දැක්ක ඒක මෙහා මොන විදිහට අපි ධර්මයේ දැක්කුවොත් ඒ හැම දකින්න හැමතැනකම දකින්න හැකි වෙනවා. අපි බාහිර රූපයේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් මෙනෙහි කරනකොට මෙනෙහි කරන්න මෙහි උදේ. ඒකිට මොන විදිහට මෙනෙහි කරුවොත් යන්නේ. ඒ නිසා මේ දර්ශනය දෙන්න සම්පූර්ණ බුදුරජාණන් වහන්සේගේ පරිත්‍යාගය අහලා ඔය ටික දැකලා මේ දැකපු නිසා මේ හයිය උදී දර්ශනය දේශනා කරනවා. ඉතින් මෙන්න මේ දර්ශනය පෙන්නනවා අන්න සමාධිගත මනසට. අපි න්‍යාය දැනගෙන තියෙන්න ඕනේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා වඩන්න ඉස්සෙල්ලා ලෝක කිසි කෙනෙකුට පෙන්වන්න බැරි සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් විතරක්ම පහළ වෙලා පෙනෙන ඇත්තක් කියලා. ඒ කියන්නේ අපි අර කිව්වනේ කැරකෙන ලෝකේ ওই විද්‍යාඥවරු කවුරුත් මේ ලෝකෙ එළියට නොගිය කිසි කෙනෙක් හම්බ නොවනවා නම් කිසි වෙලාවකවත් දන්නේ නැහැ නේද? ඒ වගේ ලෝකයේ ඇතුලේ කිසිම කෙනෙක් කවදාවත් දන්නේ හම්බ වෙලත් නැති බුදුරජාණන් වහන්සේ නමක් විතරක් පහළ වුණු කීනකින්වත් හොයාගන්න බැරි ඇත්තක් කියනවා. ඒ තමයි මොකද මේ ස්පර්ශ ආයතන 6 හැදෙන්න හේතු ටිකත් ඒ ස්පර්ශ ආයතන 6ේ මේ කරන විචා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ මේ රූපය හරියට මායාවකින් කළ එකක් නෙවෙයි. එතකොට මේ ලෝකය හදලා අපිට විඳින්න සකස් කරලා තියෙන හැටි කියන සිද්ද දැන් අහුවක් තාමත් අපිට පිළිගන්න බැරි ස්වභාවයක් නෙදී තාම තියෙන්නේ නැහැ මේකේ රූප තියෙනවා තියෙන රූපෙම තියෙන්නේ ඒක නෝ හොලකට එනගන්නේ යන්නේ එන්නේ නම් කොහොමද කියන වගේ තරකින් අපිට තේරෙන්නේ නමුත් ඒ සිද්ධියක් සිද්ධියක් ගන්න පරිසම්පාදේ එතකොට මෙන්න මේ ස්පර්ශායත හන් රූපේ හබලා තවත්වා කියන සිද්ධිය ඉතින් දැනගන්න ඕනේ අදවාට මේ දර්ශන කාම ධර්මයේ අනුවාණයට සද්ධාව කියලා කියන්නේ තාම තේන්නේ නමුත් විශ්වාස කරනවා. බුදුරජාණන් වහන්සේ කෙරේ සද්ධාව තියෙනවා කියලා කියන්නේ එයාට තේන්නේ තාම තියෙන ලෝකෙක ජීවත් වෙනවා කියන එකෙන්. නමුත් මේ වචනය ආදරය. මේක බොරුවක් වෙන්න බෑ. මේක ඇත්තක් යන්නේ. කියන දෙයක් තාම ප්‍රත්‍යක්ෂත් නැහැ. අදහල අනුමාන ඥානයට අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ පිළිපදිනවා මාර්ගය යන සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධය හැතරයි. මේ ත්‍රිවිධය හැතරෙදි න්යාය තියෙන්නේ ඇදහිමක් විතරයි බුදුරජාණන් වහන්සේ කියන විශ්වාසයකට. මේ ටික මේ ත්‍රිවිධා වඩලා අර නීවරණ දුරු වෙලා සම්මා සමාධිය කියන තැන දක්වා ආවහම ඇත්ත කියනවා. අන්න එදාට යට ප්‍රත්‍යක්ෂඥානය පහළම එදාට යායක පිළිගන්න බුදුරජාණන්තු කිව්වේ නැහැ. එයාම අපි දින ලෝකෙ ඇති වෙන්නේ මෙහෙම නේද කියන්නේ. ඔබගේ නිරුද්ධ වෙන්නේ මෙහෙම නේද කියන එක දැක්කා. එදාට මෙච්චර කාලයක් ඉඳපු ලෝකෙින් කලකිරෙනවා. ඒ මත්තෙම නේද? ඒ මත්තෙම නියම හිතෙන. ඒ මත්තෙම කරන්නේ ඒ මත්තෙම ඉඳලා යම් ජාති ජරා මරණ සෝත පරිවේ දුක් දුම්මසක් යම්තාක් වෙනවා. ඒ ඔක්කොම දුකෙන්ද නේද? දැන් යා පංච උපාදාන ස්කන්ධ දුකෙන් නේද? මේ පංච උපාදාන ස්කන්ධය ඇත්තදලා බිඳින හැම දුකෙන් නේද? බිඳුනහම බිඳුනා කියන්නේ මොනක් පහද වෙයි? මේ බිඳීම මරණයෙන් පස්සේ නෙමෙයි. මේ ජීවිතේ මත්තේ මට කලෙත්තක් නැහැ කියන දෙයක් මොනක් පහද වෙයි? ඉතින් මේ දර්ශනය ගැඹුරුයි. ගොඩක්ම ගැඹුරුයි දැන් ඔය පරිසම්පදිතාම සීපත්‍තරතාව ගත්තොත් තවත් ගැඹුරු නමොත් අනුමානයට උන් දර්ශනය දැනගන්න දැනගෙන තාම නොපෙනුනට සමාන්නේ නැතිනේ උපුදුමයක් නෙමෙයි. මේ මෙතන ඉන්න ඕගලන්ට කොළඹ ගැන කිව්වහම වටපිට බලනකොට කොළඹ නොපෙනුනොත් පුදුමද? පුදුම නැහැ. පෙවුනොත් නේ පුදුමයි. මොකද මෙතන ඉන්න ඕගලන්ට මම කොළඹ ගැන කිව්වේ. දැන් පාරක් තියෙනවා නැතිනම් කොළඹට යන්න. ඒ පාරේ ගිහම එතනේ. ඒ වගේ පංච උපාදාන ස්කන්ධයේ පරිහරණය කරන ඕගලන්ට පංච උපාදාන ස්කන්ධයේ නිරෝධය ගැන කිව්වේ. කියුවාම මොකද මේක පොදුමයක් නෙමෙයි. දැන් මාර්ගයක් තියෙනවා. මේ මාර්ගය යන්න. කියපු මාර්ගයේ ගිහිල්ල කොළඹට තුරුණු තමයි පොදුම. එහෙනම් අර න්‍යායජ වචනේ බොරු. අන්නේ සස්තුවේ දෙනු. මේ කියන සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ වඩල සමාධිය ඇතිවල තමන්ට තෝන් නැත්තා. අන්න මෙයා කියලා තිබුණ බොරුව කියලා දිනගත්තා. බැහැර කළා. ඉතින් එතෙදි මම මතක් කළේ ඇත්තටම සම්පූර්ණ භවනා කරනවා කියන හැටි. කුමන හෝ භවනාවක් කරනවා සීලයක් පිළිතවන මේ හැමකටම කලින් සමාධි පිටුරිදවන සමාධිය පෙරටු දිනන මේ වගේ යෝග නිරෝධයේ පිළිවෙත දර්ශනය අහලා දැනගෙන තියෙනවා. ඒ අහගත් දැනගත් දර්ශනය දැකගන්න යන්නයි මෙයාටම ආරක්ෂිතයි. නිරෝධයට සාපේක්ෂව නිරෝධගාමී ප්‍රතිපදාව මිසක නිරෝධගාමී ප්‍රතිපදාව කියන නිරෝධය ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ නිරෝධගාමී ප්‍රතිපදාව කියන නිරෝධය සාක්ෂාත් කරගන්න ඕන අපිට. නමුත් අපි දැනගත යුතුයි නිරෝධය දැනගත්තට පස්සේ නිරෝධගාමී ප්‍රතිපදාව ගන්න. ප්‍රතිපදාව මොනතරම් එක ලැබෙයි. ඒ කියන්නේ මෙතන ඉඳලා ඉස්තර වෙනව කොළඹ ගැන ඕගොල්ලෝ අහගන්නවා. අහගත්තට පස්සේ කොළඹට යන පාර නම් ඒ කොළඹට යන පාර ගිහින්නේ කොළඹ දැක්කේ. කොළඹට කොළඹ ගැන අහලවත් නැතුව කොළඹට යන පාර ගිහින් කොළඹ දැකන කෙනෙක් කියලා කියනවා. යන්නේ කොහෙද කියලාවත් දන්නේ නැහැ. කොළඹ කියලා එකක් තියෙනවා. ඒක මෙහෙමයි මෙන්න මේ විදිහයි කියලා කියලා ඊට පස්සේ කොළඹට යන මාර්ගය. ඊට පස්සේ ඔගොල්ලෝ මාර්ගය යනවා. ගිහම කොළඹ දකිනවා. ඒ වගේ ඉස්සලා නිවන කියන්නේ මෙන්න මේක දුක්ඛ නිරෝධය වෙන්නේ සියලු දුක නිදින මෙන්න මේ දර්ශනයටයි කියලා නිරෝධ වෙන ආද්ද. ඒ දර්ශනය දැක ගන්න නම් මේ එන්න මෙහෙමයි කියලා සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව අත්හරිනවා. ඊට පස්සේ ඔය ත්‍රි ශික්ෂාවෙන් ගියාම ඒක දකිනවා. නිවන දකිනවා. එකෙම නැතුව පාරකට බහලා යනවා අපි කොහෙද යන්නේ කියලා දන්නවා. පාරවල් කොච්චරක් තියෙනවද? ඕන වචනින් දෙ කොළඹ යන්නේ කොළඹ යන්නේ කියලා. ඔය කොළඹ කියන්නේ කොහෙද කොහොමද ඒකට යන්නේ කියලා අහගෙනද තියෙන්නේ? මුකුත් නැහැ අපේ මාර්ග ගුණනා කොට. මට ඕනේ කොළඹ යන්නයි කියලා යන එකයි තියෙන්නේ පාරවල. එහෙම බෑ. නෑ ඒ වගේ නෙවෙයි නිවන් දැකලා නිවන් දැකලා කියන වචන ටික කියන්නේ අපි වෙන කොහෙද යන්නේ කියලාවත් දන්නවද? හරියට අපි දැනගන්න ඕනේ ඉස්සෙල්ලාම යහතන මේ තැනට අනුව මාර්ගය දැනගන්න. එතකොට පාරවල් ගොඩාක්. මෙතන පාරවල් තියෙනවා, යන්ත්‍රය වෙන පාරවල් තියෙනවා, ඒකම වෙන පාරවල් තියෙනවා මෙතන. පාරකට බහැලා මම යන්නේ කොළඹයි, මට යන්න ඕන කොළඹටයි කියලා මේ අපි කැමති වුණාට, අපි කිව්වට පාරකුත් තිබුණාට අනිවාර්යෙන් කොළඹට යන පාර විතරක් නෙවෙයි තියෙන්නේ. එහෙම විතරක් නම් තියෙන අපි කොළඹට යන්නේ. නමුත් පාරවල් කොච්චර දෙවිතු වෙන්න පාරවල් තියෙනවා, දෙවියෝ වෙන්න, මිනිස්සුයෝ වෙන්න, ධර්මයෝ වෙන්න, සත්ත්වයෝ වෙන්න, අරුපෝචර ප්‍රඥාව වෙන්න, ඊට පස්සේ නිවනට මේ ඔක්කොම පාර වෙන්න. ඒක අනන්ත සත්ත්ව විශ්ේ අනන්ත ප්‍රභේද පාරවල්. අතුරු පාරවල් ආදි පාරවල් මහ පාරවල් කියන ওই පාරවල් මේ හරියටම යන පාර හොයාගෙන ගියොත් මිසක නැතිනම් යන්නත්. ඉතින් හරියටම පාර හොයාගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වෙන්නේ, බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වෙන්නේම දුක්ඛ නිරෝධයේ පෙන්නලා, ඒ දුක්ඛ නිරෝධයේ පාර කියලා දෙන්නම. ඒ වෙනකොට මම හිතන්නේ මේ තාපයෙන් ගත්තොත් මේ ලෝකයේ තියෙන මේ සංස්කාර නිමිති හිටින විදිහට, ඒ සංස්කාර නිමිති ඉතුරු නොකොට නිරුද්ධ වෙන දර්ශනය තියෙන මේ සාසනය විතරයි. ඒක මේ හැම සාසනයකටම වඩා මේ දර්ශනේ හරි වෙනස් කියලා කියන්නේ. හැම ආගමකටම වඩා මේ සාසනය වෙනස් කියලා කියන්නේ ඒ කියන්නේ හැම දර්ශනයකම හැම ආගමකම හම්බ වෙන රූපයට ප්‍රතිචාර දක්වන ක්‍රම විනාශ කරන එක තමයි කියන්නේ. නරක විදිහට හිතන්න එපා, ඒක වැරදි, ඒක හොඳ නෑ, හොඳ විදිහට හිතන්න කියලා උගන්වන. නැත්තම් කියන ලෝකෙක සම්මර වෙන්න උගන්වනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ තියෙන ලෝක සංවරා සංවර කියන දෙකම අතහැරලා ලෝකයේ කියන එක ඇති වෙන හැටි අහන්න තියෙන හැටි උදේ. කියන දර්ශනය. ඉතින් පොලිටික දැනගෙන ඊට පස්සේ සීල සමාධි ප්‍රඥා වගේ හැබැයි ඒක වෙලා ආවම ওই ටික දැනගත්ත කෙනාටයි සතර සතිපට්ඨාන කියන්නේ. හැම වෙලේම ලෝභ දේශ දෙක ඇති වෙන විදිහට කය කෙරෙහි සීල වන පවත්තල, වේදනාව කෙරෙහි සිත කෙරෙහි සිටියෙත් ධර්මතාවයන් කෙරෙහි උතුමන හතර පොලෙන් උතුමන හොව තැනක සීල වන පවත්තල නිවර ධර්ම දුරු කරන්න තියෙන්නේ. නිවරණ දුරු කළ ප්‍රමෝදයේ පීති පසද්දී කියන බොජ්ජංග ධර්ම හරහා සම්මා සමාධිය කියන තැනට අරගෙන මේ ඇත්ත දකින්න. ඇත්ත දකින්න නම් එතකොට අපි හිතට දකින්න ඕනේ, දැනගන්න ඕනේ දෙයක්. අපි මේ දර්ශනේ හිත හිතා හිතා කිව්වොත් තේින්නේ නැහැ කියන එක හොඳට මතක තියාගන්න. ලෝකෙ කරකිනවා කියලා හිත හිතා හිතා කරකිනවා තේින්නේ නැහැ. ඒකෙන් මතක් කළේ අර ප්‍රමෝදයේ ධර්මයෙන් යුක්ත ප්‍රමෝදය ඇවිල්ලා ප්‍රමෝද නිසා ප්‍රීතිය, ප්‍රීති නිසාම හිත කය දෙක සංසිඳන තැනට ඇවිල්ලා ඒ සංසිඳී නිසාම සැප සහගතව, සැප නිසාම හිත සමාධියම එබඳු සමාධියකටයි පෙන්නේ. ඒ බඳු සමාධියක් ගන්නේ නැතුව මේ හිත හිත හිතට තේරෙන්නේ අර වගේ සමාධිය තැන දක්වා ගන්නවා. දැන් ඔය වගේ දර්ශනයක් අහගත්ත කෙනා විදුල ගන්නවා ඉතින් යවවා ගන්න මොකද්ද සමාධි පිටුලි භාවයේ සමාහිතිය පිච්චිය තත්ත්වයකට මහා සමාධි වඩන්නේ හිත සමාධිය වහම සමා ඇත්ත ඇති හිතේ තේරෙනවා කියලා. ඒ කිව්වේ මේ මේක අහගත්ත කෙනාට කියනවා. දැන් ඔය වගේ දර්ශනයක් ඔයගලන්ට අහන්නට කිව්වහම දැන් ඕගොල්ලෝ කියන්න තියෙන දේ තමයි මහත්තයා දැන් හිත සමාධි කරන්නේ. සමාධිය දුහම ඔය කාරණාව කියනවා කියන්නේ. ඊට පස්සේ එයා මේ උත්සාහය සීලයක පිළිවන් මොහොන් බල බල සමතනින්ට ඇතුළු කරපු මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂාවම යයි ගොනු වෙන මොකදද මේ නීවර ධර්ම දුරුකල හිත සමාධි කරනවා කියන එකයි. දැක්කටි. මේ සමාධියටයි කියන්නේ.
සමසම් දෙන්නේ නෑ. කෙනෙක් දැන් සමතය දර්ශනාවක් තුළින් දක්වා දෙක ඇසුරු කරමින් මේ යම් දර්ශනයක් ලබාගෙන සඳහන් කරකට උත්සුක තියෙනවා. තියෙන ඒකම දැන් මේ දැනගත්ත ධර්මම එනම ඒකම නිමිතිනවා. එහෙම කියන්නේ මේ එහෙම යෝනිසෝ මනසකාරය කරගන්නේ. මෙන්න ලෝකය හටගන්න ආකාර පිළිබඳව ඔයාලට මුසමෙන්. හටගත් ලෝකය කියන්නේ ලෝකය හටගන්න මේ විදිහටයි ඉස්ලාම බෝසත් සත්‍ය ප්‍රකාශ කරලා මේ පදනස්කන්ධ පහක් කියන තැන ඔය කියවත්
සංහවතේ කිතු ඒ ආහාර ප්‍රත්‍යයෙන් පිළිබඳවත් නොදකීම වෙනි කාරණා මූල කරගෙන
ඒක සම්මතන කර කර
ඉන්නේ කරගෙන කරන ඒ මානසික කාර්යයම අර කියපු සමානීකන තරඟ යනවා ඒ තුලම සිරකමියු තුල මේ ඇත්ත දකින්න වෙන කාරණාව සාක්ෂාත් කරගන්න මේ හේතුන ක්‍රමයක් එහෙම නැත්නම් ඒ ආකාරයෙන් යන ක්‍රමයක්
තියෙනවා ඒකෙදි අපි මෙහෙම දකිනවා දැන් කෙනෙක් අසුබෝසෙන් හෝ බුදුගුණෝසෙන් හෝ කුමන ආකාරයකට සමතහනක් මෙනෙහි කළ සමතන මෙත්ත තින්දලා සමතහනක් මෙනෙහි කරනකොට කරනකොට වෙන්නේ මොකද්ද නීවරණ ධර්ම මේ කිරිමසෙන් නීවරණ ධර්ම නීවරණ ධර්ම දුරුවිච්ච නිසාම ප්‍රමෝදයේ ප්‍රීතිය පසද්දෙල සමාධිය ඇවිල්ලා මේ ධර්ම දකින එක එක පරිදි කෙනෙක් මේ අහගත් දර්ශනයම ස්කන්ධයේ උදේ වැනි හිතේ තියෙන ලෝකයේ ඇති වෙන නැති වෙන හැටි මේ හිතේ තියෙන ඉන්නවා කියන දේ. මෙහිම හිත හිත ඉඳීම නිසාම නිවන් දබුවේ. දැන් අපි වෙන්නේ මේ පැත්තේ පයිද? මේ හිත හිත ඉඳීම නිසාම නිවන් දබුවේ. දුර්වේච්ච නිසාම ප්‍රමෝදයේ ත්‍ීතිය පත්තද්දී සැතිය කියන ධර්මතාවය හිත සමාධිද ඒ සමාධිද කියලා. එයා කල්ැතුව මෙහිම හිතුවා කියලා හිතපු නිසා තේරුණා මේ වෙලා තියෙන්නේ අර විදිහට. අරයා අසුභ වශයෙන් බලලා 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 නිවර්ණ ධර්ම දුරු කළා හිත සමාධි කරගත්තා නම් මම දැන් මේ විදිහට ස්කන්ධයන්ගේ උදේ වැය බලලා 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 නිවර්ණ ධර්ම දුරු කළා. වෙනසකට කියනවා අරය සමතු පූර්වංගම කියන මේ විදර්ශන පූර්වංගම. ඒක එයාගේ දැන් මේ විදිහට බැලුවොත් මේ දර්ශනය තාම පේන්නේ නැති නිසා යන්නේ විදර්ශනා ගන්න කියලා. තේරෙන්නේ එතකොට එයා බලපු නිසා කියනවා නෙමෙයි කවදාද බලපු නිසා නිවර්ණ ධර්ම දුර වෙනවා නිවර්ණ ධර්ම දුර වෙච්ච නිසා ප්‍රමෝදයේ පිටිය පසු අර මේ න්‍යාය වර්ධනය නැහැ
කියන එක
ඒ විදිහටම යනවා මො බෙදසදු කියන්නේ න්‍යාය විදර්ශනා පුරනවා සමතන මිත්තක් අවශ්‍ය වෙන කරුණු තු විදර්ශනා මුල් කරගෙන ගියා සංඥා
සංඥා
සෝත්‍රයෙන් අල්පේ පරිණිය නංගු සායන ඔතන කිසිම ගණනක් මේ ප්‍රවණ කවියය වෙනස් වෙනවා. ඒ කියන්නේ පුද්ගල භාවයෙන් අපිට කරන්න පුළුවන් නීවරණ ධර්ම දුරු කරන දඩක් උනද. දැන් වෙන මේ අත් දක්නවා කියන එකත් අපි විතර කරන්න ගියාම ඒකම පුද්ගලයි. සමාධිය නිසා අත් දෙනවා. අත් දෙන නිසා කලකිරීම, කලකිරීම නිසා නිදුන, නිදුන නිසා නිදුන කියන එක. මේක එකක්වත් කළා නෙමෙයි ධර්මතාව වෙලා.
ප්‍රඥා තමන් කොට කරගන්න
ආත එතකොට ඒ බව දන්නා වුණාක් තුනා ඒකද ප්‍රතිසම්පන්න කියන්නේ මොනේ තමයි ඒ නිසා අපි නීවරණ ධර්ම දුරු කරන තැනකට තාම මේ ස්කන්ධයන්ගේ උදේ වැඩි ලෝක ඇතිවීම නැතිවීම හිතුවක් තාම හිතන්නේ මොකද හිතලා නැති මේ කරන්නේ තේරෙන්නේ නෙවෙයි ඊට පස්සේ නීවරණ ධර්ම දුරු වෙලා හිත සමාධි වෙලා ඒ සමාධිගත මනසකින් ලෝකේ ඇති වෙන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියලා දැක්කොත් හිතන්න නැතුව අන්න ඒක දර්ශනය ඒකිට පුද්ගලයා කරනවානේ මේ සමාධිය නිසා ඇත්ත වෙන්නේ කියලා කියතියක් කියේ
ධර්මතාවක්
මේ ධර්මතාවේ මේ ධර්මතාවය දැන් හිතන්න ඉස්සෙල්ලා අපි කළේ ලෝකේ ඇති වෙන්නේ මෙහෙම නේද මේ අවිද්‍යා කර්ම නිසා පරමතම පදේ නායකයන් ටික ඇවිල්ලා මෙහෙම නේද වෙන්නේ කියලා දැන් හිතනවා තාම හිතන්න එහෙමම එතකොට එහෙමනේ එතකොට ඒ නිසායි මේකේ තාම වෙන පුද්ගල භාවය කියන එක පූර්ව භාවක පොද නීවරණ ධර්ම දුරු වෙනවා කියන එක විතරයි
ඒක. දැන් තව සමති නිමිත්තත් විදර්ශනාවට ගත්ත ඒ නිමිත්තත් අතර මේ වෙන කාර ඒක දෙකින්ම වෙන්නේ බේස සමාධි කියන සමාධි වල අවශ්‍ය අනිස්තරමයි.
අනිස්තරමයි. ඒ කියන්නේ නීවරණ ධර්ම දුරු වෙන එකයි ඒක. හැම කෙනාම යන්න තියෙන්නේ එකම නිසයි. ඒ කියන්නේ සමතයක් වැදුව සමතය මුල් කරගෙන නිවන ධර්ම දුරු වෙලා ප්‍රමෝදයේ ප්‍රීතිය පසන්දිකෙන් ධර්මතාවික හරහා මුදින් ධර්ම සාහරහ සමාධිය ඇවිල්ලා ඒ සම්ම සමාධිය නිසා ඇත්ත දැකලා ඉන්නේ. විදර්ශනා කෙරුවා ඒ විදර්ශනා කිරීම නිසාම නිවන ධර්ම දුරු වෙලා ඒ නිසා ප්‍රමෝදයේ ප්‍රීතිය පසන්දිය කියන මේ බුද්ධ ධර්ම හරහා සමාධිය ඇවිල්ලා ඒ සමාධියෙන් ඇත්ත දැකලා කල්පකින්නේ නැහැ. ඒකයි මේ ඇත්ත දකින්නවා කියන තැනට එන්න නොයේ ක්‍රම තියෙන්න පුළුවන්. නීවරණ ධර්ම දුරු කළා කලකිනවා දුරු කරනවා කියන දැන. නමුත් මාර්ගයේ බොහෝ නැහැ. කවුරුත් එකම දෙයක් කියලා යන්නේ. මාර්ග ගොඩක් නැහැ. මාර්ගෙට එන්නේ අතුරු පාරවල් ගොඩක් තියෙනවා.
කවතහන එක එක අරමුණු කමතහන නාසයන් සමාධියේ
අරමුණු එක එක එකම මාර්ගයේ වෙනසක්. ආදර්ශයෙන් වරිගින්දේ වෙනසක් නෑ.
ඒක තමයි මුලින්ම මතක් කරපු දෙයක් අපෝච්චිත කරගලොත් දැන් මෙතන ටෙලිෆෝන් එකක් තිබුණා මේක. කිනේකට දැන් මේක බාහිර ආයතන වශයෙන් හඳුනන්න බලක් තියෙනවා. නමුත් ඇත්තම ඇත්තටම කතාවක් මේක බාහිර ආයතන නෙමෙයි බාහිර ආයතන කතා කරවත් මේක මේ ස්කන්ධ ආස්වාදින ධර්මතා වුණ කරන ස්ථිරවටම ධර්මතා. ඉතින් දැන් අපිට හම් වෙනවා. එතකොට දැන් බාහිරින් ඇති බවට ලෝකේ කතා කරාට දැන් ධර්ම විමසන කොට මේක මේ මේ යමක් දෙයක් වස්තුවක හම් වෙන ස්වභාවය මේ අත්‍යප ස්කන්ධ ආස්වාදින අවිද්‍යාවත් ඒකීතු මේ ධර්මතා මුල් කරගෙන හට ගන්නා ධර්මතාවක් කියලා ධර්ම විමසන කියන්නේ හම් වෙනවා. දොර බාහිරේ උබඩයක් පිළිගන්නේ බාහිර තියෙනවා කියන පුළුවන් අවකස්ස සාපේක්ෂව ඒ අනුවව තවින සතරමහා ධාතුව තමයි. නමුත් අර ඇහි තියෙන එහෙම නැත්නම් ඒ ආයතනයේ තියෙන ස්වභාවය වෙන් කරගෙන ඒ
එකතු වම ප්‍රධාන රූප දෙන්නේ.
ඔව් ඒක තහන් නොකරගෙන එය අර කියපු සංකීර්ණ අන්තිම සම්පතින් උත්තරගින් යවන කියන තත්වයෙන් එකවැස්ස වල සාපේක්ෂ විග්‍රහකල ස්වභාවය තමයි ලෝකෙ හම් වෙන්නේ. ඉතින් එහෙම ගත්තාම මේ ජවන කියන අවස්ථාවේදී ලෝකෙට
නිදෙන්නේ නැහැ සිද්ධ කරගන්න. රූපේ කියන මට්ටමට වැවතුනොත් තමයි සම්පටිකන සංකීර්ණ කියලා ඒ රූපෙට බද්ධව මෙහෙමනේ නැන්නේ සිද්ධිල්ල මේක ප්‍රපංචයෙන් ගන්න දක්වා යනවා.
එහෙමසත්. අන්න ඒක තමයි
යම් දවසකදී මේ ආයතන ටික නිසා මෙහෙම හැදෙන්නේ කියලා දකින මට්ටමට આવහම මේ චිත්ත වීති නැහැ. චිත්ත වීති නැහැ. අපරාය පන්න භූමියේ චිත්ත වීති
නැහැ.
වර්තමානයේක මනායතනේ ධර්මයේ සිදුරයි දෙන්නේ.
ඒතකොට
අපේ දර්ශනය සිහි නුවණ එකම පිළිෙන බවය තියෙනවා. පිළිෙන බව යම්කේද සිහි නුවණෙතේ සිහි නුවණ යම්කේද පිළිෙන බවෙතේ ඒ ධර්මතා ඕම නොයික්මව පවතිනවා. එකතුම උපදිනවා. එකටම පවතින එකටම නේද.
ඒක අපේ දෙන්නේ කිය කෙනෙක් ලෝකේ කතා කරනවා නම් ඒ පිනෙන බව චක්කු විඥානේ කියන අවස්ථාවේදී ඒක දර්ශන කුත් එතන විස්තර කරන්න ඕනේ කියලා
බලන්න. මොකෙන්දී
ඉස්සරහම
මේක ගලා ගැඹුරු සිද්ධිය. අපිට තියෙන තේරුම් ගන්න නැති. ඇහැ රූප චක්කු විඥාන කියලා අපිට හම්බ වෙන මේ සිද්ධියම මෙයාට දෙනවා නම් ඇහැ මුල් කරගෙනම පද්ධත රූපයක් කියලා තේරෙන්නේ. මේ ඥාන දර්ශනයත් එක්ක මෙහෙම උපදිනකොට රූපයක් දකින්න උපදින සිත් උපදින්නේ රූපකින් ගණදින කරන කෘත්‍ය පුස්නේ. කෙනෙන සිද්ධියකද නිරුද්ධ වෙනවා කියන දර්ශනයක් තියෙනවා. එයාට නෑ ඒකද ඇහැ රූප චක්කු විඥාන කියන ටිකකින් සැපදු කින්ද මට්ටම කේම මට්ටමට නෑ.
එතන තමයි ඇහැ නිරුද්ධ වෙනවා කියන්නේ.
මේ ස්කන්ධ පංචකය නේද? ඒ කියන්නේ අපිට ස්කන්ධ අපේ මැත්තේ ස්කන්ධ පංචකය නිරුද්ධ වෙනකොට ඒ හදා තියෙන්නේ මේ ස්පර්ශ ආයතන හරහ මේ ඇහැ උපකාරයෙන් මෙහෙම රූපයක් පෙන්වුවා පෙන්න පුරුදු නිරුද්ධ වෙනවා කියන එකද කියන එක. එහෙම දකින සිද්ධිය මේ සිද්ධිය ගැන දකින මහායතනයේ ධර්මායතනයේ දෙන්නගේ මේ සිද්ධිය දකින මොහොතක දකින රූපය ඇත්තදලා ඒකේ හිත යන සිද්ධියක් වෙන්නේ.
ඒ කියන්නේ සංකීර්ණ සම්ප්‍රදායන උත්තරන ජවනකින් තත්ත්වයක්
ඒකේ වෙන
සම්බන්ධ සිද්ධ වෙන්නේ.
මොකද අපරයාතම භූමියේදී ක්‍රියාසිත කියලා එකක්
නැහැ. අපරයවන භූමියේ මේ කියන්නේ රහතන් වහන්සේ
සබාරාතන සබේ සබාරාතන පුත්‍ර මාර්ගය.
සනසර හරි හරි නරම නෙමෙයි මේ කියන්නේ නැහැ වහන්සේ ඉස්සර කරන ඒ වචන වලින් යම් අදහසක් තියෙන්නේ කොහොමද අපි මේ කියන සංකල්පයෙන් පත් වෙනවද? නව ඒක උදැන් මෙතනදී අපිට හේතු යනවා. ඒ කියන්නේ චක්කු විඥාන කියන අවස්ථාවේදී මේ රූපය කියලා ගන්න බවක් පිටන්නේ.
ඒකේ මතය
ඒකේ සමස්තයෙන් අපි
යාපිතයි
එකතු නැති
අපිටයි හොඳට දකින්න ඕනේ ඇහැ තිබුණු තමයි රූප තියෙන්නේ ඇහැ රූපයේ දෙන්න හිතේ තමයි චක්කු විඤ්ඤාණය තියෙන්නේ තුන්දෙනා හිතේ තමයි චක්ක සංපස්සය තියෙන්නේ චක්ක සංපස්සය දෙන්න තමයි රූපය දෙන්න ඕන යන්තනක ඇස නැති වුණොත් රූප නැහැ රූප නැති වුණොත් චක්කු විඤ්ඤාණය නැහැ හොඳ ස්පර්ශ නැහැ අපි කියමු ඒකුවේ යම් වෙලාවකදී මෙහෙම බලනකොටම අපි දැක්කොත් ඇහැ නැහැ කියලා කියන්නේ ඒ කියන්නේ තියෙන හැම පුද්ගලකින් නැතුව ඇහෙන් මේ රූපේ උපද්දන්නම ඇහැලා ඉඳලා කියලා ඇහි උපත්ය දකින්න රූපේ ඉදදී දකින්නවා රූපේ ඉදදී දකින්නවා ඇහි ඉදදී නම් මෙයාට රූපය කියන එක ඇහැ කියන එක තිබුණ එකක් නෙමෙයි තියෙන එකක් අවස්ථාවට හේතු පිටනිකයි හැටගත්තේ ඒක නිදුද්දන නිදුද්දනවා කියන දකින්න කොට ඇහැ රූපයේ නිදුද්දනාගේ නිරෝධය දකින්න චක්කු විඤ්ඤාණය ඇති මේ චක්කු සංපස්සිත හේතු නෑ මේ කියන පැනදී බල යනක දැන් අපි කියන්නේ සෝතාපතනෙත් තියෙන්නේ මහන්නේ ඇහැ ඇතිකල්ලි ඇහැ ඇසුරු කරගෙන ඇහැට පැමිණ නිබඳු දෘෂ්ටි උපදින එතකොට හොඳට මතක තියාගන්න ඕනේ ඇහැ ඇතිකල්ලි ඇහැට පැමිණ ඇහැ ඇසුරු කරගෙන නිබඳු දෘෂ්ටි උපදිනවා කියලා කියනකොට ඇහැ ඇතිකල්ලි කියලා කියන්නේ මොකේද කියන කාරණාව තේරෙනවා ඇහැ ඇතිකල් කියලා කියන්නේ ඉපදුන දවසේදී ධර්ම කම්ම ජීවත්වනතා එකම ඇහැක් තියෙනවා කියන මට්ටමක ඉඳලා ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිත් හතර විදියකින් පරිහරණය කරලා ඇහැ තියෙනවා කියන මේ මානසික මට්ටමටයි ඇහැ ඇතිකල් කියලා කියන්නේ යම් කිසි කෙනෙකුට රූපයක් පේන්න කලින් ඇහැ තිබ්බා නෙමෙයි ඇහැ ඇහේ ඉපදීම රූපයේ පෙනීමෙන්ම රූපයේ පෙනීම ඇහේ ඉපදීම ගන්නවා නම් එයාට ඇහැ තියෙනවා නෙමෙයි ඇහැ පෙර නොතිබීම හදවතට ඉස්සර නැතුව නැති වෙනවා
එතන
ඇහැ කියන සංකල්පෙ නෙමෙයි එතන කුත්ති විතරයි ධර්ම තමයි එතකොට මෙයා කියන හැටි නේද එතකොට තීර රූපෙ නෙමෙයි නේද ඒක දකින්න හිත එතකොට රූප බලන්න තියෙන හිතත් උපදින්නේ
නැහැ يعني පෙර කලින් කීපක ලෝකයේ අසුතුන ස්වභාවය ලෝකයේ ඇතිවෙන ස්වභාවය
දකින්නකොට මේ ලෝකෙ නිදෙන්නේ. එතකොට ලෝකයාගේ ගියසිට එකක්වත් එතන නැහැ.
ඔබ වහන්සේ රචනා කරන ප්‍රේපන්න භූමිය කියන හරි කියන්නේ හරි කඩලා පෙන්නනවා. හරි හොඳට පැහැදිලිව පේනවා. එතකොට ඇහැ නිරුද්ධ වීම කියන කාරණාව සිද්ධ වෙන්නේ විඥාන කියන තැනින්. චක්කු විඥානය
ඒ ස්පර්ශයකට නැහැ. එතෙන්දී අපි හොඳට දැනගන්න ඕනේ මෙහෙම සිද්ධියක්. එතෙන්දී ගැඹුරම කොහොමද විස්තර කරන්නේ? ඒ කියන්නේ එකම නිරිගුව පිළිම තැනක තිරිසංගත සතා වතුර තියෙනවා කියලා නැවතිලා දුක් විඳිනවා නම් ඒ තියෙන හේතු ටිකෙන්ම ඇහෙන් බලන නිසාම ජලය වගේ තියෙනවා තියෙන නිරිගුව කියලා දැකලා අපි මිදිලා පවතිනවා නම් දැන් ආර්ය අධිධින ආර්යත හම්බෙන ස්පර්ශය මොකද්ද? ජලයේ ස්පර්ශය නම් එයා සපමත් වෙන්නේ. එයා විදිහ විදිහේ ජලයක් අපිට ස්පර්ශ වෙන්නේ නැහැ. ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් පොදුනේ වේදනාවකුත් අපිට නැහැ. හැබැයි මොනින් අපි විදිලා නමුත් මෙතන තියෙන හේතු ටික එයාගේ තියෙන හේතු ටික මේ හේතු ටික ටිකක්වත් අඩුත් නැහැ. නමුත් ස්පර්ශයෙන් එයාගේ ස්පර්ශයෙන් අපි විදිලා. තේරෙනවද කියන්නේ? ඒ වගේ ඇහැ රූප චක්කු විඥාන කියලා අපි මේ කතා කරන පිටම වෙලා මෙහෙම දෙයක් කියන්නේ. මේ ආයතනෙන් බලන නිසා මේ පේනවා මේ පේන දේ තියනවා නෙමෙයි තියෙන දේ පේනවා නෙමෙයි කියලා දැකලා අපි දැක්කහම මෙහෙම රූපයක් තියෙනවා කියලා රූපයක් ලෝකෙ විදිනකොට ලෝකයට රූපයක් ස්පර්ශ වෙනකොට ස්පර්ශ වෙලා විදිනකොට ඒ මට්ටමෙන් අපි නිදිලා එයාගේ ස්පර්ශයෙන් නිදිලා එයාගේ රූපයෙන් නිදිලා නම් මෙතනදී ගෞරව කාරණාව වෙනකොට ලෝකෙත් නැහැ. එතෙදි වාත කරනවද බෑ අරයාගේ මට්ටමේ රූප දකින්න ඇහැක් තියෙනවා කියලා පිරිසක් කතා ජලයේ විදිහ ජලයක් තියෙනවා කියන විදිහ රූපයක් තියෙනවා නේද ජලයේ රූපයක් කියලා හිතන්න පුළුවන් නේද ඒ වගේ රූපයක් දකින්න ඇහැක් නෑ නේද ඒ වගේ ජලයේ දකින්න ජලයේ මට්ටමේ බාහිර රූපයක් දකින්න විඥානයක් නෙවෙයි තේරෙනවද මේකේ බොහොම ගැඹුරු විදියක්
අරසේ
ඒ එතන බාහිර ජලය කියලා දකින රූපයක් මෙයාට නිරුද්ධයි. තිරසංගත සතාට බාහිර ජලය වූ රූපයක් තියෙනවා. එහෙනම් ඒබඳු රූපයක් දකින ඇහැකුත් තියෙනවා. ඒබඳු රූපයක් දකින්න පුළුවන් හිතකුත් එයාට තියෙනවා.
මේ මත්තේ
හැදී. දැන් එයාට මේ මත්තේ ස්පර්ශයක් උනේ නැතිනම් මේ මත්තේ වේදනාවක් විඳින්න බෑනේ. එහෙනම් එයා ජලයේ බාහිර ජලයේ තියෙනවා කියලා යම් ඒ ජලයට හිතේ විදින හින්දා නේද ජලයට කැමැත්තක් ඇති කරගන්නේ. ඒ කැමැත්තක් ඇති කරගන්න නිසා මේක බොන්න දුවන්නේ. දුවනවා කියන තැන දකින්නකොට එයා ඒ වතුර ටික ඉස්සෙල්ල ස්පර්ශ වෙලා ඒක හිතේ විදලා ඒකට තණ්හාවකුත් ඇති කරලා තියෙනවා. දැන් බලන්න ඥාන දර්ශනයේ නිසා මෙයා විදින මට්ටමේ ඇහෙන රූපෙන චක්කු විඥානයේ නෙවෙයි ඒ ඔක්කොම නිදින නැද්ද කියලා බලන්න. අපි මම මේ කතා කරන දේ භෞතික දේවල් වලට හැඳින් දෙපා බොහොම සිද්ධිය දින කියනවා. ඒ අර විදිහ වැරද්ද උපදින දින හේතුව දැක්. ඒක සිත් උපදින්නේ නැහැ. ඒ වගේ මෙතනදී ආයතන ටික නිසාම මෙහෙම පේනවා කියලා දැක්කොත් ලෝකය තියෙන රූපයක් දකින්න ඇහැකුත් තියෙනවා නම් ඒ ඇහෙන් යම් රූපකුත් දකින්නවා නම් ඒ ඇහැ රූපය නිසා චක්කු විඤ්ඤාණය යම් රූපකුත් දකින්නවා ඒ නිසා යම් රූපයක් විඳිනවා නම් ඒ යම් රූපයකට තණ්හා කරනවා නම් දැන් මම ඒ විදිහේ රූපයකට නිදිලා ඒ විදිහේ රූප දකින්න ඇහැකුත් නිදිලා ඒ විදිහේ රූප දකින්න හිතනොත් නිදිලා ඒ ස්පර්ශයේ සිදු ඒ යන්නේ වේදනාවේ තියෙනවා ඒ නිසා ලෝකයාගේ ඇහැ රූප චක්කු විඥාන කිරීමේ උසුලිම මම මුද්‍රණ නිදර්ශනය මේ
අපසන නිසා
මේ දර්ශනය ඇත්ත කරගෙන නැවත මේ රූප ආයතනයකට හිතලා සම්පූර්ණ වොත්තපන වෙනවා කියන එකක් නෑ මට එහෙම රූපයක් ඉතුරු නෑ ඒක හිතන්න මට රූපය සම්බන්ධ හතකට නිරුද්ධ වෙනවා කියන ඥාන දර්ශනයක් තියෙනවා මේ චිත්තචෛසික කියන තැනකින් එතන තියෙන්නේ ස්කන්ධ හතරකින් හැමදේ ආයතන දෙකකින් හතරක්
බෝධිසත්වයන්
අපරියතන රූපී කියන්නේ මෙච්චරයි කියන්නේ මේක හැබැයි බොහොම සියුම් සිද්ධියක් ඒ කියන්නේ මම කීදෙන
සසන සබන්ති තයස්සත් සරන් කියන අර ඕන දීපිට අපි පිළිගත් ආකාරය ඉස්සර ගන්න අපි දේ මාතර මේ සත්‍ය ගියේ බාහිර ඉස්සර කරා නිරුව දැකලා යයි ආකාරයෙන් මේ සමුදුකින් ආකාරයේ ඒක ඇත්ත එලා දව දැන් ඊට මෙහා නුවණ වැඩි කෙනෙක් ඒ කියන්නේ මිනිස්සේ ඒ කියපු කාරණාම දැකලා ඒ තුල නොවැදින්න නැහැ ඉතන ආකාරයෙන් සතුටු
වෙන්න මේ ස්පර්ශයක් දෙන්නේ නැතුයි
ඉන්න පුළුවන් බව දැන් ඉස්සර කරන තැන ඔහුට වැඩිපුර තිබුණේ අරකිපහත් වැඩිය පොඩි නුණක් විතරයි
නුණක්
ලෝකේ වල ඒ නුවණ විසින් විසින් එයා ආරක්ෂා කරා. අර කීප
ඒ නුවණ විසින් රවුම කරකලන අර ස්පර්ශයෙන් නැති කරනවා. ඒ කියන්නේ ඒ නුවණ කියන්නේ සංකාරණ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා ඒ අරයගේ මට්ටමේදී ඔක්කොම ටික අතට ගන්නවා. නැඹුරුම දකින්න ඒක තමයි කියන්නේ දකින්නවා.
ඒක බාහිර මානසික විශ්වාසනත් අර විදිහට කල්පනා කරාම ස්කන්ධ ආස්වාද වේගිය ධර්මතා මුල් කරගෙන මේ කාරණා හටගන්න එක නිදුනවා කියලා කියනවා. එතන ආයාසයෙන් තොරම ඒක
දක්වනවා. අර ජලයේ මිරිඟු දිහා බලනකොට ජලය වගේ පේනවා කියන එක තෙවුනට පේන දේ තියෙනවා නෙමෙයි තියෙන්නේ මුතුගු ජලය වගේ පේන්නේ අපිටයි කියන එක හිතන්න ඕනේ නැහැ අපිට.
නිරායාසය
ඒක තමයි පේනවා කියන්නේ. ඒ මත්තමම වෙනවා මේ කාමභූමියේ තියෙන එක රහතමහසෙ. සියලුම දේ කියන්නේ මේ ආයතනයෙන් බලපු නිසා පේනවා පේන දේ තියෙනවා නෙමෙයි කියලා අපි දකිද්දි බාහිර රූපයක් දැකලා ලෝකයයි කියන දුවනවා. දැන් නිර්වේදී බාහිර ජලය දැකලා මෝහයයි කියනවා. අපි එහෙකට මෙහෙ දක්වනවා. ඒ වගේ මේ ටිකත් එහි හිතෙන්නේ. මම කියන්නේ තිරසංගත සතා රැවටෙනවා. ඒ සතා රැවටෙන බව අපි දකිනවා අපි ඒ අරන්නේ කරන්නේ. නමුත් එයා හිතනවා ඇති අපිත් ඒ වගේ රැවටෙනවා ඇති. ඊට පස්සේ මනුස්ස වෙච්ච අපි මේ මට්ටමේ රැවටෙනවා. රැවටලා මේ මට්ටම ඇත්තටම දුවනවා. හැබැයි තවසාවේ දෙවියන්ට තේරෙනවා අපි රැවටිලා මේක බොන්න නම් මෙතන තියෙන ඇත්ත මේකයි. තවසාවේ දෙවියෝ තමයි එයාගේ මට්ටම රැවටෙනවා. ඒක ඇත්ත වෙනවා. ඒක උඩින් ඉන්න කාමාවචර දෙවියන්ගේ මට්ටම ඔක්කොම එක. ඒක උඩින් ඉන්න රූපී බ්‍රහ්මයාට පේන දෙවියෝ රැවටෙනවා. ඊට පස්සේ බ්‍රහ්මයා එයාගේ මට්ටම රැවටෙනවා. තියෙන දේ ඇත්ත වෙනවා. ඒක උඩින් ඉන්න කෙනාට පේන නෑ. රහතන් වහන්සේට පේන තුන් භවයේ ඔක්කොම තමගේ මට්ටම රැවටෙනවා. පළඟේ තියා එයාගේ මට්ටම රැවටෙනවා. එයා පයින්නේ පහනට පිච්චෙනවා. මෙයාගේ මේ ක්‍රියාකලාපේ දුක ඇති කරන්න හේතු විදිය අපිට පේනවා. දුකක් තේනවා පහන, දුකට හේතුවක් තේනවා තණ්හා. නේ? ඒ හින්දා අපි මෙහෙම අත පාම බලගෙන පොයින්ට් එක දෙනවා. ඇයි අපිට දුකයි දුක ඇති වීමයි දෙක පේන්නේ? තේනල දුක මේ සතාව ටිකක් වෙන දුකෙත් ගෝ ගන්න කරන්නේ. පළඟේදී මේක පේන්නේ නැහැ. මේ පහන් දැල්ල දුකක් මේකට මම පය ගහගන්න දුක ගන්න හදනවා කියලා පේන්නේ. ඒක ප්‍රතිවිරුද්ධ හින්දා එයා හිතන්නේ එයා කැමති දේ ගන්න බාධා කරනවා අපි හතුරු කියලා. ඒ වගේ බුදුරජාණන් වහන්සේට ඔය විදිහටම පේනවා පළගැටිය වගේම පේනවා හතුරු. මේ මහා ජනමව හොකපන්දී දුක මේ දුක ඇති කරගන්න හේතුව තණ්හාව ඇති කරන දුකට පයින් හදන. ඒ හින්දා කරුණාවේ මතපාල වගේ තමයි විනය පිටකයේ දේශනා කළා මේ සිල් දේශනා කළා මේ අපි සම්පූර්ණ කරනවා. අපිට හිතෙන්නේ මේ තරහට අපි අපිට කැපවෙන්නේ ඉතින් කියනවා
කියන්නේ
නේද? දවසේ කළා තියෙන මේක මොකද? කිනු මොකද කියලා අපිට පළගැටියා ගැන ඇත්තටම කර්මාවෙන්මයි නේද අපි දාන්න උට ෆයින්ඩ් එපා කියන මොකද? අනිවාර්යෙන් පේනවා. ගින්නක් පේනවා. ඒක කෙරෙහි තණ්හාවෙන් බැඳිලා විනාශ වෙන්න හදන සතත් පේනවා නම් මොනතරම් අරකපාවක් හිතිලද අරකපාවකින් අපි අත දාන. නමුත් එයාට ඒක තේරෙන්නේ නැහැ. දුක්ඛය යන දුක සම්පූර්ණ යන්නේ නැහැ. දුක්ඛ නිරෝධය කියලා මේ අපි එයාව දුක මුදවන මේ කල්පිත කියන එක තේරෙන්නේ නැතිව එයාට හිතෙන්නේ අපි හඳුන කරනවා කියලා. ඒ වගේ අපි ඔක්කොම බුදුජානසෙන් දුකත් තේන දුක්ඛේ ඥාන දුක්ඛ සම්පූර්ණ සම්පූර්ණ තේනවා. ඈ ඒ පෙන්ව තමයි චතුරාර්ය සත්‍ය විසර ගන්න. නමුත් අපිට දුක්ඛය අඥානන දුක තේරෙන්නේ නැහැ. දුක්ඛ සම්පූර්ණ අඥානන දුක්ඛ සමුදය දකින්නම් දුක නැති කරන මාර්ගය කියලා අපි පයින්ද ගන්න තරන්නේ පළගතිය වගේ. දැන් පයින් ගන්නනේ. පළගතිය වගේ අපිවත් දෙනවා. විදුගොඩ වගේ ධනාමක සෝතපද දුක්ඛ ඇති කරන කාරණා ටිකක් තියෙනවා. මේ එක රූපයක් හරි ඇල්ලුවොත් ඇල්ලුවේ ධනාමකමයි කියලා පේනවා. මහා රූපයක තණ්හා කරන දෙපා වේදනාවට බඳිනවට බඳිනවට තණ්හා කරන දෙපා කියලා කියනවා. පළගතිය කියනවා වගේ පයින් දෙපා දුකින් නම් කියලා. කිව්වට අපිට තේන්නේ බැහැලිව දැන මොකද කරන්නේ? පළගැටියට කියලා අහන්නේ නැති හින්දා අසදානවා. ඒක කියලා කිව්වට අහන්නේ නැහැ. ඒ පයින්ම මේ නොදන්න කමච්චේක බලද්දි ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන්. එකම දේ තමයි අර පළගැටියට පයින් නැති අසදම වගේ කරුණාවෙන් මේ සීලය පිළිපදලා සංවර වෙන්න පන්සිල් අටසිල් උපසම්පදා කියලා මේ සීල් දෙන්නලා යම් වත්තම කරි හික්මවා ධර්මන්නේ ඒ නිසා. අන්තිමට ඒක නොදන්න කෙනාට කියන්නේ මේක මහා කරදරයක් වගේ. මේ අපි එක හිර කළා තියෙනවා, කොටු කළා තියෙනවා, නිවිති වලින් බැඳලා තියෙනවා, අපිට ඔය විදිහට අරමුණු විදිහට නැති කළා තියෙනවා වගේ තේරෙයි මේක දැක්කම. සම්ම සීල සමාදන්වලා තියෙනවා. රැට කණ්ඩවත් නැහැ, බොණ්ඩත් නැහැ, හරියට නිකන් හිර කරලා වගේ කියලා තියෙනවා. නමුත් තේරුම් මේ විදිහට මහත්සේ කළා කියන මේක නේද, මේක රකින්න ගියොත් රැකෙන්නේ අතුව නේද කියලාද? ඒ නිසා ගත්තහම රාත මහත්සේට නැත්නම් බුදුරජාණන් වහන්සේට එන්නේ ලෝකේ ඔක්කොම බලන්න කියලා. ලෝකෙ ඔක්කොම වගේ නිදිරයි. ලෝක තුල ගත්තහම කෙනා කෙනාගේ මත්තර. යට කෙනාගේ දෝෂෙ දෙනවා ටිකක් උඩ කෙනාට. එයාට යාවකෝ. එයාව කියලා ඊට උඩ කෙනාට. එයාව කියන්නේ. දැන් මේ ශරීරයේ සාමාන්‍ය මත්තර ගන්නකොට දුදු 60ක් දුරට දැනනවා මේ ශරීරයේ ගඟ තවුසරද දිවියක්. තවුස අපිට ගාවක් නැහැ. බොහොම ප්‍රියම ලබන්නේ මේ ඒ ශරීරයේ තියෙන දුර්ගතේ දැනවල දුදු 60ක්.
මේ පහළම දෙවියනේ නේද?
ඈ
පහළම දෙවියනේ.
ඒක මේ මට අපේ පොඩක් දුරට කෙටිය පත්‍රයක් තියෙනවා. මේ එක්ක දවසින් කොහොමද කතා කරනවා. මට තේරෙන හැටියට මම ඉතින් දැන් උරුදු බලන්න මේ පිටිටේ කියලා බලලා කියලා බලනවාම බුද්ධජනන සදේශනා කරන දර්ශනයේ තියෙන ප්‍රධාන සංකල්පය හරහා හද මේ වගේ බඹයක් වගේ ශරීරයේ තියෙන ලෝකයක් ලෝකයේ තියෙන නැතිම නැතිකම මතක තියෙන හතරම තියෙන දර්ශනයක් තියෙනවා. ඉතින් ඒක දැනගෙන ඒ වගේ දර්ශනේ දක්ෂිමතට යන්න මේ සීල සමාධි ප්‍රඥා ශික්ෂාව තියෙන කියලා දැනගෙන ඔබතුමෝ උත්සාහවත් වෙන්න තවරවත් වරමින්. එහෙම දර්ශනයක් නැතුව අප මොනතර භාවනා කරුවොත් වැඩක් නැහැ. දර්ශනයක් මෙන්න මේ වගේ තැනකට යන්න ඕනේ, මෙන්න මේකයි නිවන කියන්නේ, මෙන්න මෙතෙන්ට ගියහම මෙන්න මේ මානසික මට්ටමට එළඹුණම දුක් නිවිත වෙන්නේ කියලා දර්ශනය නැතුව උත්සාහවත් වෙන කෙනාට වඩා උත්සාහවත් නොවී මේ දර්ශනේ තියෙන කෙනා වටින් කියලා හිතනවා. තාම උත්සාහවත් වෙන්නේ නැහැ, නමුත් අහලා තියෙනවා නේද? එයා වටේ කියලා. මොකද ඉඳලා අනිත් දවසත් හරි මෙයා මේ තැනට
එනවා.
මතවරදී එහෙසයි
තමයි
යම්වර
දැනගන්න.
ඒ වාගේ මහත්සේට මහත්සේ මේ සදේශනාවේ මහත්යාට මේ වෙන කිසිම නැහැ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම දුකට දක්ෂමද මේක කියලාද මම තේරෙන විදිහට කියන්නේ. ඔත් මේ අහන්නු මේ කියන්න හදන්න මෙන්න මෙහෙම සිද්ධියක් කියන කර්මාටවත් හිතා ගන්න උත්සාහ
කරනවා.
වචනේ සාමාන්‍ය ලෝකයේ කතා කරන විදිහ සිද්ධියක් ගැන කියන එක ඒ තරම් අමාරු නෑ කියලා මම කියන්නේ. ඔක තව සිං සිද්ධි තමයි මම කියන්නේ. ආරම්භ කරන ගානේ පරිච්ඡසම්පාද සිද්ධියක් අපි තුනතාව සිද්ධ වෙනවා. දැන් තව සංකතියකින් අපි ඔය නාම රූප දෙක ආයතන දෙක දකින්න. අර අපිට දැන් නිර්ගේදී අර සපාගේ මට්ටමේ ස්පර්ශයේ අපිට දෙන්නේ ඒ වගේ ධර්මතාවයකින් මේ පරිසම්පාද සිද්ධියක සිද්ධ වෙනවා. ඒක සිද්ධියකට පවා එන ඒකමක දුරා
විරුද්ධ දකින්නේ සාපේක්ෂව
සාපේක්ෂවද?
සදසම වාසය මාත්‍රය සංසාරයේ අපතේ විතර තියෙන සතුට නිරුද්ධ වෙලා සාකච්ඡා වේ. ඊළඟට මාත්‍යයි යගෙන නැයි අපට අන්තිවල දවසේ හම්බුණා අපිට කරන්නේ. එදෙදි ඒ ප්‍රමුඛතාවය දෙවි අපි මොහය අවිද්‍යාව කියන කාරණා දෙක එක එකට අපේ අපිවා හුඟක් වෙලාවට ඒක කතා කරනවා. නමුත් අවිද්‍යාව කියන කාරණාව මොහය කියන කාරණාව සාමාන්‍ය චෛතසික ධර්මයක් හැටියට අපට හඳුනන්න පුළුවන්කමක් තියෙනවා. අවිද්‍යාව කියන කාරණාව ඒ අතරින් හැදෙන්නේ නැති බව කියන මොහොතේම එහෙම නැත්නම් ඒ කාරණා දෙකේ වෙනසක් තියෙන බව ඒකෝසේ ඉන්දියාව පැත්තෙන් තමයි අපි දකින්නේ කියලා. ඉන්දියාව කියන කාරණාව කියලා තියෙනවා නම් අහ සතර ඉන්දියාව තියෙනවා නම් එතන සංකරණ එක නැත්නම් ඉන්දියාවේ ඒ අතරින් ඉන්දියාවේ තියෙන
විද්‍යාවකින් තමයි කතා කරන්නේ. එයාගේ ප්‍රශ්නය වෙනසයි අවිද්‍යාව මොහයත් කරන කයින්නම් මොහේ හැවස්සම අසලයි අකුසලමයි ඇති කරන්නේ. එහෙමනම් සංකාරකයෙන් තන අවිද්‍යාවක සංකාරකයෙන් තන කොහොමද පුඤ්ඤාය සංකාර අපුඤ්ඤාය සංකාර පුඤ්ඤා සංකාර දෙන කොහොමද මොහේ වෙනවන්නේ. විද්‍යාව මොහේ නම් ඒක පුඤ්ඤා සංකාර කියන කොහොමද කියලා දැන් තමයි අපට හරි.
ධර්මතාව දෙක දෙකක් නේද පැහැදිලි කරනවා. අවිද්‍යාව පත්‍ය සංකාරන සංකාර ගොඩන්නේ ලෝභ දේශ මොහ ඔන්න අපුඤ්ඤාය සංකාර. අලෝභ දේශ මොහ පුඤ්ඤාය සංකාර දෙකම අවිද්‍යාවක්
තමයි.
ඒක අවිද්‍යාව හැමති හේතු නිසා හටගන්න ඵලයක් කියලා නම් ලෝභ දේශ මොහ. මොහය කියන්නේ අවිද්‍යාවෙන් තියෙති ඵලය. තේරෙන්නේ?
අවිද්‍යාවත් මොහයක් කියලා ගන්න
බෑ
ඒක.
ඒක ඵලයක් නෙවෙයි. ඒක හේතු. අරක හේතුවට හේතු. අවිද්‍යාව.
අනේ තමයි වැරදි මේ එක තමයි කිව්වෙ.
මේ දෙක එකක් කිව්වොත් නේද? මොකද අවිද්‍යාව කියන්නේ අකුසලිත විතරනේ කුසලද හේතු
කියනවා. එහෙනම්.
ඒ කියන්නේ අලෝභදේස අමෝහකේ පුණ්‍යාදී සංකාර අවිද්‍යාවට තියෙනවා.
අවිද්‍යාවටින් කුසල අසෝවින්
ඒක ඇත්තේ ආලෝකව චර්මත්තමේ ආනිජන සංකාර කියන එක තමයි. එතකොට අවිද්‍යාවේ හටගත් දේ තුල අවිද්‍යාව දකින්න එපා.
ඔතනදී හරි අමාරු නම් විසර ගන්න. නමුත් අපිට මේක කාරණේ තේරෙනවා. තෙන්දියා කියන්නේ එතකොට මම අපි කතාවකට කොට කතා කරා නේද? එතකොට අවිද්‍යාවේ විද්‍යාව කියන තන අවිද්‍යාව විද්‍යාව කියන ධර්මතාවයෙන් තමයි අපිට වැටෙන්නේ. අපි විද්‍යාව කියන තන තියෙන චෛත්‍ය ධර්මයක් තියෙන එක පංචාභිල කියලා කියනවා. එතකොට අවිද්‍යාව කියන තනත් චෛත්‍ය ධර්මයක් තියෙනවා. ඒක ප්‍රඥාවේ නැති බව. එහෙනම් නැත්තම් දුස්පඥාව කියන තنين කතා කරන්න පුළුවන් කියලා. එතකොට දැන් මේ මොහොතේ පැත්තට රෝපදේශ මොහොතේ ඉන්න අපත්තට ඇසේක පැත්තම වැඩනවා. හැබැයි විද්‍යාවත් අවිද්‍යාවත් කියන මේ ධර්මතාවය හැඳින්වීම සඳහාද මේ විස්තර කිරීමක් කරයි. එහෙනම් අපිට කතාවක් නැහැ.
එතෙන්දී අවිද්‍යාව නිසා අනුපදේශාන රෝපදේශ මොහොතේ දවසේ විද්‍යාව නිසා අපිට ආපමම් වෙන අලෝභ අධිස අමෝහ කියන කුසල සංසය. එතකොට අලෝභ අධිස අමෝහ කියන ටික විද්‍යාව නෙවෙයි.
විද්‍යාව
මොන විද්‍යාව මොල් කරන්නේ? පොකරු කුත්‍රකටෙන් ගත්තොත් අවිද්‍යාව කියන තැනට සාපේක්ෂ විද්‍යාව කියන තැන සම්මා දිට්ඨි කියලා ගත්තොත් මෙතෙන්දී අලෝභ අධිස අමෝහ කියන පැත්තෙන් ගත්තොත් සම්මා සංකප්පය කියන්නේ. සමාධිකේ සමාධිකප්පේ පරියය සමාධිකේ විද්‍යා විද්‍යාවපාදෝ අවිචන දෝ කියන න්‍යායයක් වෙනවා. අපි දැක්කේ විද්‍යාව සහ සමාධිකේ සමාධිකේ දෙවිදියා කියනවා. ඒ වගේ එක එක ධර්මයන්ට සාපේක්ෂතාවයෙන් දැකිය යුතුයි. කොහොමද මොහය කියන කේදි ගැට ගන්න ගුණක් එකයි මේ මොහය ගත්තාම මොහ අපු දෙකට විදින ගණක් තියෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව කියන තැනක මොහ නියෝජනය වෙන පරියායෙන් මොහ දෙකට විදින ගණක් තියෙනවා. ඒ කියන්නේ ලෝභ දේශ මෝහ කියලා මෝහය හේතු වලට දාලා කුසල අකුසල කර්ම නැමැති හේතු වලට දාලා කතා කරන පදයකුත් තියෙනවා. උද්දච්ච සහගත විචිකිච්ඡා සහගත මෝහය මෝ අකුසල නොවිනවයි කියන පරියායයෙන් ධර්මයේ තියෙන පරියායකුත් තියෙනවා.
ඒක මොහේ කතාවෙන් අවිද්‍යාවෙන් තරින්තෝ දැන් අපි විකමට උදාහරණයක් ගන්න.
විචිකිච්ඡා සහගත මොහේ උද්දච්ච සහගත මොහේ කියන එකේදී ඔබතුමාගේ හිත විසිරුණු බව හිතේ නොවිනුයි විතරක පහළගෙන ගතිය තාම තියෙන්නේ මෝහයේ සිල්වා කරන දුර වෙන නැති නිසා. ඒ මෝහය නිසාම මෝහයේ ලක්ෂණය තමයි නැවත 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 අරමුණු හිතන ගතිය. ඔය හිතන මෝහය අකුසල වුණොත් ඔබතුමාට කවදාවත් කුසලයක් කරගන්න බැරි වෙනවා. නමුත් ඒ නිසා ඔය උද්දච්ච සහගත මෝහය කියන්නේ සිත විසුණු ස්වභාවයට පත් කරවන්න තියන මෝහයක් උදගල තියෙනවා. නමුත් ඒ මෝහය අකුසල මූලයක් නෙමෙයි. ඊට පස්සේ තාම පටිසම්පාදී ආදී ධර්මයේ සම්පූර්ණ පිළිසිඳ නොදන්නා කිසිද කිසිද යන විමුති කියන විමුතියක් කියන එකත් මෝහය. නමුත් ඒ මෝහය අකුසල නෙමෙයි. ඔබතුමාට අකුසල නම් ඔබතුමා මරණ කෙලෙම අපායයි. නමුත් ඔබතුමාට හැම වෙලාවෙම ඔය විචිකිච්ඡා පිටන මෝහය අකුසල නම් ඔබතුමාට කුසල් කරන්න බැහැ. මොකද කුසල අකුසල දෙක එක තැනක හිටින්නේ. මේක ඉස්සෙල්ලා සිද්ධියා විචිකිච්ඡා සහගත මෝහය උද්දච්ච සහගත මෝහය තබල අනිත් අවශේෂ මෝහය අකුසල කියලා බෙදෙන තිබ්බ දීපක් තියෙනවා.
ඒකට බලපෑම් කියන්නේ මොකයි අවශේෂ අකුසල වෙන්නේ
නැහැ. හැම වෙලාවට අකුසල වෙන්නේ නැහැ.
සරලවම කියනවා
විචිකිච්ඡා. මොකද අවිද්‍යාවෙන් යුක්ත ලෝකයේ තුල මෝහය කියන එක අස්තරක් නැතුණු පවතින තැන තියෙනවා. ඒ වගේම තක්සල යන ගණිත ඉගත්තුත් මේ සත්‍යයට ගොඩේ ඉඳගෙන.
දිවිලෝක උපදින කුසල් වෙනවා. නමුත් දිවිලෝක උපදින කෙනා මොහේ දුරු කරන වෙන එක
මොහේ දුරු කරන. එතකොට එයාට තියෙන්නේ විචිකිච්ඡා සාධක භවය සහ උපදේශ සාධක භවය විතරයි මොහේ හැදෙන්නේ.
සාමාන්‍යයෙන්
මොහයක් එතන ආරම්භ වල නිශ්චිතතාවයක් නැති. ඒ කියන්නේ පටිච්චසමුප්පාද ආදී ධර්මයන්ගේ නිසක බව නැති. නිසක බව දුර්වල නැතිකම. ඒක මොකක්ද? ඒක අන්තිපිට බාගත මොකක්ද
කියන්නේ? නෝ අවිද්‍යාව
වගේ
අවිද්‍යාව දෙපෙන්නනවා. ඒකත් අර ලොකු කරන අරමෝහය කරගෙන විදෝපේක මිලකෙනා වතන ලෝකෙට දින කියලා මෝහයෙන් ඉන්න කියන එක පෙන්නනවා. අවිද්‍යාව ගත්තොත් ඒකට බාධක.
ඔව් ඒක තමයි. එතකොට මේ විචිකිච්ඡා සහගත මෝහය උපදෙස් සහගත මෝහය කියන එක නියෝජනය කරනවා අවිද්‍යාව කියන තැන දක්ව. කියන පරියයයි. දැන් අපි කියමු රූපාවචර භ්‍රම ලෝකයේ ගියත් එයා සතරින් දෙන්නේ. මොකද මෝහය දුරන කියන්නේ. එතනදි මෝහය කියන එක ගන්නවා අවිද්‍යාව කියලා තැන තමයි මේක තියෙන්නේ.
ඒක පුණ්‍යාවි සංස්කාරය.
හැබැයි එතනදි ඒ මෝහය කියන එක පුණ්‍යාවිව අපුණ්‍යාවි ගන්නද දාන්නේ. අර මං කියේ එක පුණ්‍යාවිව අපුණ්‍යාවි ගන්නද දාන්නේ. උද්දච්ච සහගත මෝහය විචිකිච්ඡා සහගත මෝහය කියන දෙක හේතු නෙවෙයි කියන තැනක විතරයි තියෙන්නේ. හේතු කියනකොට කුසල හේතු අකුසල හේතු අව්‍යක්ත හේතු කියලා දත යුතුයි. තේරෙන්නේ නැහැ. අලෝභදේශා මොහොත කුසල හේතු මේ ලෝභදේශෝ කියන අකුසල හේතු. ඊටපස්සේ ක්‍රියා අව්‍යක්ත ධර්මයන්ගේ පහළම අලෝභදේශා මොහොත කියන හේතු. කියලා හේතු නවයක් තියෙනවා. ඒ කියන්නේ කුසල විපාකයේ කියලා ජීද අලෝභදේශා මොහොත හේතු.
ඇසල විතර කියන්නේ අකුසල් සිත් 12 වෙනවා කියන්නේ ඒක මෝහ සිත් දෙක හැටියට පෙන්නන ඔය කාරණා
දෙක. ඔය කාරණා. ඒකෙදි මේ ඒ මෝහ සිත් වලදී දැන් ඒ අකුසල් සිත් 12 විචිකිච්ඡා සහගත මෝහය උද්දච්ච සහගත මෝහය කියලා ඔය පෙන්නන තර රළුවට කෝක අකුසල්.
එහෙමයි.
හරි අකුසල් සිත් 12 එකමයි අකුසල් වෙන්නේ කියලා
ආසිතේ
සම්බන්ධව පැහැදිලිසයි. එතකොට මෙතේදි කියන්නේ ඔය විචිකිච්ඡාවේ ප්‍රවේශය. උද්දච්ච ප්‍රවේශය. තේරෙන්නේ? මෙතනදී මේ චතුරාර්ය සත්‍ය ප්‍රතිවේද නොකරනාට මොහොතක් තියෙනවා. ධ්‍යාන මට්ටමේ චිත්ත සමාධිය කෙළවර සිටියස්සේ විචිකිච්ඡ නැහැ විචිකිච්ඡ නැහැ උද්දච්ච බවයි. ඒ විද්‍යා අවිද්‍යත් අවිද්‍යාව දුරු නොකිරීමට සාපේක්ෂ මොහය අතහාපේක්ෂය නොකිරීමට සාපේක්ෂ මොහය අතනවත් අවබෝධ නොකිරීමට සාපේක්ෂ මොහය ධ්‍යානවත්ේ චිත්ත ඒකාග්‍රතාවය නොලැබීමට සාපේක්ෂව මේ විචිකිච්ඡාව ලබති. මොකද උද්දච්චය දැකේ. ඒ දෙකේ තමයි විචිකිච්ඡා සහගත මොහ උද්දච්ච සහගත මොහයේ විචිකිච්ඡා සහගත සිතේ උද්දච්ච සහගත සිතේ යෙදෙන
මොහය
හොඳට මතක තියාගන්න ඕනේ මෙතන මෝහයේ ස්වභාවය උද්දච්ච බව විචිකිච්ඡා බව ඇති කරගන්න. විචිකිච්ඡා බව උද්දච්ච බව තුල තියෙන මෝහය අපත. ධර්මතලයි. බොහොමදී.
චිත්‍ර අපසල් වෙන්නේ නැහැ නෝනේ චෛතිකයේ යෙදුනොත් තමයි
අපසල් වෙන්නේ. එතකොට ඒකි යම් මෝහයක් නිසා විචිකිච්ඡා සහගත බව වෙනවා යම් මෝහයක් නිසා උද්දච්ච බව වේගය ඒ මොහය අපසල් නෙමෙයි. තේරෙන්නේ යම් මොහයක් නිසා විචිකිච්ඡා බව වෙනවා යම් මොහයක් නිසා උද්දච්ච බව වෙනවා. උද්දච්ච බව විචිකිච්ඡා බව කියලා පහළ වෙන සැකේ පහළ වෙන සිටේ තියෙන මොහල අපසල්. තේරෙනවා
කියන්නේ දෙලපදන්ත තමයි අපසල්.
ඒ කියන්නේ යම් මොහකමක් නිසා සැක කරන බව ඇති වෙනවා නම් ඒ මොහේ හේතුනේ ඒ මොහේ නිසයි සැක කරන බව. නමුත් සැක කරනවා කියන සිතේ පහළ වෙනවා මොනක? ඒ මොකට? එතකොට විචිකිච්ඡා සහගත මොහේ උද්දච්ච සහගත මොහේ කියලා ඔය මොහ දෙකම පෙන්නනවා ද්වාදශ අකුසල වල. එතකොට ඒ සිිතේ ඉඳලා කියන්නේ තත්ත්වෙට මොකදන්නේ?
ඒ සවනස කලින්
සිටිනකොට යම් මොඩකමක් නිසා උද්දච්ච සහගත මොහොය විචිකිච්ඡා සහගත මොහොය කියනකොට යම් මොහයක් නිසා උද්දච්ච බව විචිකිච්ඡා බව ඇති වෙනවා නම්
හැබැයි
ඒක දකින්න ඕනේ නේද? ඒක ඒක දකින්නද 12 දකින්න
දක්වන්නේ?
එහෙම ඒ ඒතර මොහේ ඒකී දැන් විචිකිච්ඡා බව කියන්නේ එක තියෙන කෙනාට සිද්ධර ගන්න පුළුවන්. විචිකිච්ඡා බව කියන එක අත් බොහෙම අකුසලව සිද්ධර වෙක බැරි. චතුරාර්ය සත්‍ය ප්‍රතිවේද නොකිරීම කියන එක කිසිද බලපාවක් නැහැ. පිට
මොකද චතුරාර්ය වඩා කිං කරන යොතරන්
දැන් අපේ මාර්ගය සම්මාදිට්ඨිය සදනවා. දැන් ඒක දෘෂ්ටිගතව දෘෂ්ටි විදාර ක්‍රමපීඨයක් තියෙනවානේ. අපි කියන්නේකෝ සංගාවරණද මංගාවරණද වෘද්ධිත්‍යක් තියෙනවා. සංගාවරණේ නැවෙන මංගාවරණේ වෘද්ධිත්‍යක් තියෙනවා. සංගාවරණද මංගාවරණ නොවෘද්ධිත්‍යක් තියෙනවා කියලා විස්තිය දෙන්න. සංගාවරණ මංගාවරණ වෘද්ධිත්‍ය කියලා කියනවා. දැන් නියත විචාරස්තිය. ස්වර්ගයත් ආවරණය වෙනවා මනුෂ්‍යතර මාර්ගය තමයි. සංගාවරණ මංගාවරණ වෘද්ධි. සංගාවරණ මංගාවරණ වෘද්ධිත්‍ය දෙපෙන්නන මොකද සාපේක්ෂය. අර මෙලොක් තියෙන පරිලොක් තියෙන කියන මට්ටම
කියනවා.
සංගාව නැහැදේ මග්ගාව මේ දර්ශනේ මාර්ගයේත් බාරයි. සංගාවන මග්ගාවන නොවන දෙයක් තුන එකනම් දුක් සැකයි. මේ සක්කාය දිට්ඨිය කියන කෙනා ස්වර්ගයේ හෝ මාර්ගයේ ආවර ඒ දෘෂ්ටිය නිසා ආවරණය වෙලා නම් මාර්ගය උපදව ගන්නයි කවුරුත් නැති. ඒක ඔක්කොම සක්කාය දිට්ඨිය. දරෝ සක්කාය දිට්ඨිය කියන්නේ ඒක ස්වර්ගයට පිට කරගන්න බාධාවක් නෑ මාර්ගයට බාධාවක් නෑ මාර්ගය උපදින සක්කාය දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. සක්කාය දිට්ඨිය තියෙන්නේ තියෙන එක මාර්ගය උපදවා ගන්න බාධාවක් වුණාම උපදවා ගන්න බෑනේ. උපන්නට පස්සේ මාර්ගයේ සම්මාර්ගයේ සත්‍යදිට්ඨිය දුරු කර ගන්න පුළුවන්. සත්‍යදිට්ඨිය ප්‍රතිපදකොටම මාර්ගය ප්‍රතිපදකොට සත්‍යදිට්ඨිය නැති වෙනවා. නමුත් මාර්ග උපදවසට කල්පාදාවක් නෙමෙයි. තේරෙන්නේ. එතකොට මේ මෝහය ඊතන ධක්ක හැදලා තියෙනවා. මාර්ග උපදවට ඒ මොහේ නැහැ. මාර්ග උපදිනකොට කියන තැන ගත්තා වගේ.
නමුත් එතන කුසලය කුසලය කරගන්න පුළුවන්කම තියෙනවා.
පුළුවන්කම තියෙනවා. කියන විදිහට ඔය හේතු ගැන විදනකොට ඔය වගේ සියුම් දෙයක් තියෙනවා.
ඒ සඳහන් කරලා ඉස්සෙල්ලා කතා කරපොත නැහැ. මෝහය මුල් කරගෙන යම් විචිකිච්ඡාවක් තියෙනවා. යම් විචිත්ත භාවයක් තියෙනවා. ඒ දෙක ධර්මතාවයක් හැටියට තමයි ලැබෙන්නේ.
විචිකිච්ඡා සහගත උද්දච්ච සහගත කියලා මෝහයේ යෙදලා අකුසල සිද්ධ හේතු කියනවා කියනවා.
ඒ සිද්දක යෙමුණොත් තමයි අකුසල බවට පත් වෙන්නේ.
ඒ සිද්දකේ ඉදීමම අකුසලක.
ඒ
අකුසල සහගත මෝහසහගත සිද්ද අකුසල.
ඒ අතින් තමයි අතන අකුසල 12යි මෝහයෙන් වෙන සිද්දකට ගන්නවා.
නමුත් විචිකිච්ඡා සහගත උද්දච්ච සහගත ස්වභාවයේ පවතින යම් මෝහයක්. ඒ මෝහය මේ හේතු ඇතුලේ නැහැ.
එක තරකදී ඉස්සරහවා මේ ලෝභයක් තියෙනවා ද්වේෂයක් තියෙනවා. ලෝභයටත් මොහේමයි හේතු වෙන්නේ. ද්වේෂයටත් මොහේමයි හේතු වෙන්නේ. ඒ මොහොතට මොහේටත් මොහේමයි හේතු වෙන්නේ. ඒ දකින් ඉස්සරගෙන මේ අපසල මොහොතුල එතකොට මේ මුල් පොකට මුල්ලා කියන ප්‍රධාන වශයෙන් තියෙන්නේ මොහේමයි. සලේට සලේට මොහේට මොහේම මොදලා තියෙන දෙන්නක විසාරය.
ඒ වගේ තමයි ආල අරවාගේ සිද්ධිකින් දතේ. මොහේට මොහම මොලින්ද කියනකොට අරවාගේ සිද්ධිකින් දතේ.
يعني මාර්ගයෙන්ම තමයි ඒකට
ඒකයි ඒ වගේ දැන් ගත්තාම අවිද්‍යාව කියන තැන දක්වා හැපිලා පවතින මොහේ කියන උත්තරේ. මොකද අවිද්‍යාව මොහය ධර්මතා දෙකක් කියලා විස්තර කරන තැන්වලදී අපි දක්ෂ වෙන්නේ ඒක මෙන් කළ තෙන්නන්න. හැබැයි මෙතනදී මෙහෙම පරිහාය ක්‍රමයකට තියෙනවා. මේක මෙන්න මේ අර්ථයෙන් මේක බෙදින මෙහෙම යන න්‍යායකුත් තියෙනවා කියන එකත් තේන්නේ ඒක.
අවිද්‍යාවත් එක්කම සමානව මොහේ
පවතිනවා කියන පරිහායකුත් තියෙනවා කියන එක. ඒ පරිහාය තමයි තුන් භවයේ කුමන තැනක හිටියත් එයා භවෙන් මිදුණ නැහැ කියලා පරිහායය කියන තැනක්.
එන්නම් හරි අමාරු සම්සාර සම්බන්ධ මොහොතේ වගේ කෙලිකුත් තියෙනවා. ඒක ඒක මොකද? තරම් චතමාරි.
එතකොට මේ ඔය අභිධර්මයේ වගේ දැන් හොඳට ගවේෂණය කරනවා තමයි වුණා. ඒකද අර්ථය දැන් ගොඩක් දෙනෙක් ඕක දැන් ගත්තාම දෙපැත්තට පටලවා. ඒ කියන්නේ දැන් අකුසල සිද්දොලහදී උද්දච්ච සහගත මොහය විචිකිච්ඡා සහගත මොහය කියලා අකුසල සිද්ධ දෙයක්වත් වෙනවා. පිටපස්සේ උද්දච්ච සහගත මොහය විචිකිච්ඡා සහගත මොහය පැත්තවල හේතු වෙනකොට කතරේ ධර්ම හේතු කියනකොට මොන ධර්මයක් හේතුද කියලා අහනවා. පැත්තව උද්දච්ච සහගත මොහ විචිකිච්ඡා සහගත මොහ කියලා උද්දච්ච සහගත විචිකිච්ඡා සහගත මොහේ තබල අවශේෂ හේතු හේතුල් කියලා දෙන්නා කොට මේ අර දෙන්නක එකත් මේ දෙන්නක එකත් දෙක ගැටගැට අපි දැක්කේ.
අතන සරල දෙන්නක තියෙනවා හිතත් එක්ක විචිකිච්ඡා දෛත්‍යක එකතු වුණාම මේක තමයි අපසල මොහේට වෙන හේතුව කියලා. ඒක එහෙම පැහැදිලි කිව්වට මට තේරෙන්නේ නැහැ. ඒක හරියට දොළහක් විදිහට පෙන්නනවා නේද? අපසල සිත් 12 විදිහට. ඒකේ මොහොත දෙක පෙන්නනකොට සිතත් එක්ක විචිකිච්ඡා චෛත්‍යිකය සම්බන්ධ වුණාම තමයි මෝහයක් වටවත්.
මෝහයක් වටවත්. එතකොට ඒක තමයි. විචිකිච්ඡා චෛත්‍යිකයේ විදන හැම තැනකදීම ඒ සිත් විචිකිච්ඡා චෛත්‍යිකය නිසා මෝහයක්. ඒකයි. ඇහිදී පෙන්නන්නේ විචිකිච්ඡා සාගත මෝහයක් තියෙනවා ගන්න. ඒක අකුසල නෙමෙයි කියලා හිතන ගියේ. දැන් මේ පරිආයයේ විචිකිච්ඡාව යෙදුනම එක මොහය කියලා දෙනවා. තේරුණාද? මේ දෙක බෙදාගන්න ඉන්නේ නැහැ. එතකොට දැන් මෙතනදී හේතු මොන අර්ථයෙන් මොහයක් තියෙනවා? මෙතනදී හේතුවක් තියෙන මොහයක්. කියනකොට අපිට වෙන්නේ වචින් දෙක පස්තරයේ. එනිලා අපි දසයේ තුන් දහතුල අර්ථය.
නමුත් ඒකදී අපි දැක්කේ උත්තරී දැන් උද්දච්ච සාහිත මොහේ විචිකිච්ඡ සාහිත මොහේ කියන එක උද්දච්ච සාහිත විචිකිච්ඡ සාහිත චෛත්‍යකයේ දිල ඒ මොහේ චෛත්‍යකයට නියෝජනය කළා දැන් හේතුවක් වෙලා ඒ මොහේ හේතුවක් මෙතනදී උද්දච්ච බව ඇති කරපු විචිකිච්ඡ බව ඇති කරපු ධර්මතාවයක් කියලා මොහේ
අතන සෑයනේ පෙන්නනවා දස සංයෝජන වල උද්දච්චේතන
තියෙනවා
ඒකෙන් තේ අනකංගේ කියලා ඉන්නේ අකුසලයේ කියන
බැලන්ස්
එක. ඒතර මඟ වඩන කෙනා කියන්නේ සේවල් පරයට පස් වෙනකම් ඒ කියන අකුසලේ ඉන්නවා කියලා කියන බැලන්ස්
එක. අනෝගේ අනාත්මදා. ඒ කියන්නේ තේ. Thank you.